Honorable Shiva Shakti Anandan, you have 12 minutes.
Kaurava Talamedanga Murupna Ravale in the Ethanam Mukia Maha Nan Kamatoli Lamachi Todar Baha Nan Sanda Vani Mavatamana Bavania Manar Mulativu the Mundru Mavatangalim விவசாயிகள் எதிர்நோக்குகின்ற சில முக்கியமான விடயங்களை இங்கே இந்த சபையினுடைய கவனத்துக்கும் அமைச்சர்களுடைய கவனத்துக்கும் கொண்டு வர விரும்புகின்றேன். வன்னி மாவட்டமானது 78676 விவசாய குடும்பங்களை குடும்பங்கள் வாழ்கின்றன. இந்த இத்தனை குடும்பங்களும் இந்த விவசாயம்தான் இவர்களுடைய ஜீவனோபாயமாக இருக்கின்றது. இதிலே வவுனியா மாவட்டத்திலே 32302 குடும்பங்களும் முல்லத்தீவு மாவட்டத்திலே 23734 குடும்பங்களும் மன்னார் மாவட்டத்திலே 22640 குடும்பங்களும் இந்த விவசாயத்தை நம்பி வாழ்கின்றார்கள். ஆகவே இந்த விவசாயிகளுக்கு எங்களுடைய வன்னி மாவட்டத்தை பொறுத்தவரை பல்வேறுபட்ட பிரச்சனைகள் இருக்கின்றன. உங்களுக்கு தெரியும், கடந்த போர் சூழல் காரணமாக இந்த விவசாயிகள் இந்த போர்க்காலத்திலே தங்களுடைய விவசாய உபகரணங்களை நூற்றுக்கணக்கிலே இழந்திருக்கின்றார்கள். குறிப்பாக அவர்களுடைய உழவு இயந்திரம், 4 சில்லு உழவு இயந்திரங்கள், 2 சில்லு உழவு இயந்திரங்கள், நீர் இறைக்கிற இயந்திரங்கள் உட்பட பலதையும் இந்த இறுதிக்கட்ட போரிலே இவர்கள் இழந்திருக்கின்றார்கள். குறிப்பாக முல்லத்தீவு மாவட்டத்திலே குமுடமனை பிரதேசத்தில் இருக்கக்கூடிய ஒரு கிராமத்திலே மட்டும் 156 உழவு இயந்திரங்கள் இந்த போர்னாலே பறிகொடுத்திருக்கின்றார்கள். ஆகவே ஒட்டுமொத்தமாக இந்த போர் சூழல் காரணமாக வன்னியில் இருக்கக்கூடிய விவசாயிகள் தாங்கள் சிறுக சிறுக சேமித்த அந்த பணத்தின் ஊடாக தங்களுடைய சொத்துக்களை இந்த யுத்த காலத்திலே பறிகொடுத்திருக்கிறார்கள். யுத்தம் நிறைவடைந்ததுக்கு பிற்பாடு நான் அந்த பிரதேசத்துக்கு
சென்றிருந்தேன்.
யுத்தம் யுத்தம் நிறைவடைந்ததுக்கு பிற்பாடு நான் அந்த முள்ளிவாய்க்கால் பிரதேசத்துக்கு நேரிலே சென்று பார்வையிட்டிருந்தான். நூற்றுக்கணக்கான உழவு இயந்திரங்கள் ஆங்காங்கே சிதறி கிடந்திருக்கின்றன, முழுமையாகவும் பகுதியாகவும் இருந்திருக்கின்றன. ஆகவே இந்த உழவு இயந்திரங்களுடைய உரிமையாளர்கள் போலீஸ் நிலையத்திலே முறைப்பாடு செய்திருக்கிறார்கள், அரசாங்க அதிபர் பிரதேச செயலாளர்களிடம் முறைப்பாடு செய்திருக்கிறார்கள். தங்களுக்கு, அதாவது இந்த யுத்தத்தில் மிஞ்சி இருக்கக்கூடிய தங்களுக்கு அந்த தங்களுடைய உழவு இயந்திரங்களையும் ஏனைய வாகனங்களையும் தங்களிடம் ஒப்படைக்கும்படி பல தடவை கேட்டிருக்கிறார்கள். ஆனால் அது ஒப்படைக்கிறதுக்கு பதிலாக அந்த உழவு இயந்திரங்கள் முழுமையாகவும் பகுதியாகவும் இடும்பாகவும் அந்த பிரதேசத்திலிருந்து கோடிக்கணக்கான ரூபாவுக்கு இங்கே இருக்கக்கூடிய சில தனிப்பட்ட நபர்கள் அந்த விவசாயிகளின் உழவு இயந்திரங்களை அங்கிருந்து ஒரு இரும்பாகவும் முழுமையாகவும் கொண்டு எடுத்து சென்றிருக்கின்றார்கள். ஆகவே இந்த போரில் தங்களுடைய உபகரணங்களை இழந்த விவசாயிகளுக்கு தொடர்ச்சியாக ஒவ்வொரு வரவு செலவு திட்டத்திலையும் நாங்கள் கூறுகின்றோம், இந்த விவசாயிகளுக்கான நஷ்டஈடு கொடுக்க சொல்லி. உண்மையிலே ஒரு விவசாயிக்கு தான் வைத்திருக்கின்ற ஒரு உழவு இயந்திரம் என்பது அதுதான் அந்த விவசாயிகளுடைய உயிர் மூச்சு, அதுதான் அவர்களுடைய அவர்கள் இரண்டா சிறுக சிறுக சேமித்து வங்கியிலே கடனை பெற்று அப்படிப்பட்டவர்கள் தான் அந்த உபகரணங்களை இயந்திரங்களை வைத்திருக்கிறார்கள். ஆகவே அவர்களுக்கு இதுவரைக்கும் ஒரு நஷ்டஈடு கொடுக்கிறது சம்பந்தமாக இந்த அரசாங்கம் நடவடிக்கை எடுக்கவில்லை. ஆகவே தயவுசெய்து இந்த நல்லாட்சி அரசாங்கம் இந்த யுத்த காலத்தில் விவசாயிகள் இழந்த தங்களுடைய வாகனங்களுக்கும் ஏனைய உபகரணங்களுக்கும் நஷ்டஈடு கொடுக்க வேண்டும் என்றதை கேட்டுக்கொள்கின்றேன். அதே மாதிரி இந்த யுத்த காலத்திலும் கூட உயிர் நீத்த 1.5 லட்சத்துக்கு மேற்பட்ட பொதுமக்களில் பெரும்பாலானவர்கள் இந்த கிராமப்புறத்தை சேர்ந்த ஏழை விவசாயிகளும் அவர்களுடைய குடும்பங்களும் தான் இந்த யுத்த காலத்தில் உயிர் நீத்திருக்கிறார்கள். ஆகவே அவர்களுடைய உயிர் உடைமைகளுக்கு அரசாங்கம் ஒரு நஷ்டஈடை கொடுக்கிறதுக்கு முன்வர வேண்டும். அது ஒவ்வொரு வரவு செலவு திட்டத்தில் நாங்கள் இதை முன்னெடுத்துக் கொண்டிருக்கின்றோம். ஆகவே இது ஒரு படியும். இரண்டாவதாக, எங்களுடைய வன்னி மாவட்டத்திலே 1985 குளங்கள் இருக்கின்றன. ஆகவே இந்த 1985 குளங்களை முழுமையாக ஆழப்படுத்தி முறையான நீர்ப்பாசனம் செய்யப்படுமாக இருந்தால் இந்த வன்னி மாவட்டமானது விவசாயிகள் ஒரு பொருளாதார ரீதியாக ஒரு தன்னிறைவை அடையக்கூடிய மாதிரி இருக்கும். இரு போகங்களை அவர்கள் வயல் செய்யக்கூடிய நிலைமைகள் இருக்கும். ஆகவே இந்த குளங்கள் முறையாக யுத்த காலத்திலே 30 தொடக்க 40 வருடங்களுக்கு மேல் இந்த குளங்கள் புனரமைக்கப்படாமல் இருக்கின்றன. இந்த குளங்களை புனரமைக்கப்பட வேண்டும். அதே நேரத்தில் எங்களுடைய வன்னி மாவட்டத்திலே இந்த நன்னீர் மீன் வளர்ப்புக்கு 1985 குளம் இருக்கிற எங்களுடைய இந்த வன்னி மாவட்டத்திலே நன்னீர் மீன் வளர்க்க முடியும், நன்னீர் இறால் வளர்க்க முடியும். ஆகவே இந்த குளங்களிலே இப்படியான இந்த மீன் வளர்ப்பு திட்டங்களை நாங்கள் அது ஊக்குவிப்போமாக இருந்தால் அது கூட ஒரு வாழ்வாதார ரீதியாக பொருளாதார ரீதியாக இன்னும் ஒரு தொழிற்சாலை கூட அமைக்கப்பட்டு இந்த மீன்களை கூட நாங்கள் ஏற்றுமதி செய்யக்கூடிய மாதிரியான வசதிகள் இருக்குது. ஆகவே வன்னி மாவட்டத்தில் இந்த நன்னீர் மீன் வளர்ப்பை ஊக்குவிக்க செய்ய வேண்டிய ஒரு முக்கியமான கடமையாக இருக்கிறது. குறிப்பாக இங்கே இருக்கக்கூடிய இந்த குளங்களில் வன்னி மாவட்டத்திலே 438 குளங்கள் இன்னும் புனரமைப்பு செய்ய வேண்டியிருக்கிறது. இது பருவமழை காலத்தில் இந்த குளங்கள் உடைப்படுத்திருக்கிறது அல்லது குளங்கள் பாலடைந்து திருத்தப்படாமல் இருக்கிறது. ஆகவே இந்த 438 குளங்களையும் புனரமைப்பு செய்வதன் ஊடாக 14349 குடும்பங்கள் தங்களுடைய வாழ்வாதார உதவிகளை பெற்றுக்கொள்ள முடியும். இதுக்கப்பால் இந்த விவசாயிகள் கமநல சேவை நிலையங்களில் இன்றைக்கு இந்த விவசாயிகளுக்கு நான் நினைக்கிறேன் இந்திய அரசாங்கத்தினாலும் ஏனைய நிறுவனங்களாலும் உழவு இயந்திரங்கள் வழங்கப்பட்டது. ஆனால் அந்த உழவு இயந்திரங்கள் முழுமையாக பராமரிப்பு இல்லாமல் அந்த உழவு இயந்திரங்கள் பெரும்பாலுமே பாவிக்க முடியாத ஒரு நிலைமையில தான் இருக்கிறது. ஒவ்வொரு கமநல இயந்திர நிலையங்கள்லையும் இது ஒரு பழுதடைந்த நிலையில் இருக்கு. ஆகவே குறைந்தபட்சம் ஒவ்வொரு வவுனியா மாவட்டத்தை எடுத்துக்கொண்டால் வவுனியாவில் வந்து புளியங்குளத்திலையும் பம்பமடுவிலையும் ரெண்டு வாகனத்தை இந்த உழவு இயந்திரங்களை பழுது பார்ப்பதற்கான கராஜ் அது இருக்குமாக இருந்தால் இந்த உழவு இயந்திரங்களை நாங்கள் முறையாக சரியாக அதை பயன்படுத்த முடியும். ஏனென்றால் அங்கு இருக்கிறதுகள் பெரும்பாலுமே வந்து அதை பாவிக்க முடியாத ஒரு நிலையில இருக்குது. ஆகவே அதை நீங்கள் அந்த வாகனங்களை பழுது பார்ப்பதற்கான ஒரு அதற்கான நிதியை ஒதுக்கி இந்த மாவட்டங்கள் தோறும் அல்லது அந்த நிலையங்கள் கமநல கேந்திர நிலையங்கள் தோறும் இதை அமைக்க வேண்டும் என்றதை இந்த நேரத்தில் உங்களிடம் கேட்டுக்கொள்கின்றேன். இன்னும் ஒரு முக்கியமான விடயம் என்னென்னா தற்சமயம் இந்த அறுவடையானது உங்களுக்கு தெரியும் இயந்திரம் மூலம் அறுவடை இயந்திரம் மூலம்தான் இந்த நெல்லுகள் இன்றைக்கு அறுவடை செய்யப்படுகிறது. ஒரே பருவ காலத்திலே பல ஆயிரக்கணக்கான ஏக்கர்லே இந்த அறுவடை செய்யப்படுகின்றதால் அப்படியே இந்த அறுவடை செய்யப்படுகின்ற நெல்லை காய வைப்பதற்கான தளம் அந்த தளம் என்றது ஒரு பெரிய தட்டுப்பாடாக இருக்கிறது. இரண்டு ஈரப்பதத்தோடு இந்த நெல் அறுவடை செய்யப்படுகிறதால அது குறைந்த விலைக்கு தனியாரிடம் விற்க வேண்டிய தேவை இருக்கிறது. ஒரே நேரத்திலே பலரும் இந்த அறுவடை செய்கிறபடியால் இந்த நல்ல நெல்லை காய போடுறதுக்கான தளம் பற்றாக்குறையாக இருக்கிறது. குறிப்பாக ஒரு செட்டிகுளம் பிரதேசத்தை எடுத்துக்கொண்டமெண்டா செட்டிகுளம் பிரதேசத்தில் 5000 ஏக்கருக்கு மேல் வயல் செய்கின்ற ஒரு பிரதேசத்தில் ஒரு தளம் கூட இன்னும் அங்கு அமைக்கப்படவில்லை. ஆகவே ஒரு கமக்கார அமைப்புகள் அல்லது அந்த நிலையங்களுக்கு ஏற்ற மாதிரி அந்த நெல்லு காய போன்ற தளம் அமைக்கப்பட வேண்டும். தற்சமயம் 10 லட்சம் ரூபாவுக்கு சிறிய ஒரு சில இடங்களில் அமைக்கப்பட்டது. ஆனால் அந்த இடம் வந்து பற்றாக்குறையா இருக்கிறது. அது சில வேளையில் 50 அல்ல 100 அப்படி அந்த இடங்கள் சிறிய சிறிய இடங்களாக இருக்கிறபடியா காணாமல் இருக்கிறது. அந்த நெல்லு காய போடுற தளம் குறைந்தபட்சம் 200 அடியிலே அந்த நெல் அந்த தளம் அமைக்கப்படுமா இருந்தால் கூடுதலான நெல்லை உலர்த்தி அந்த விவசாயிகள் நல்ல விலைக்கு அதை விற்கக்கூடிய மாதிரி இருக்கும். மற்றதாக இந்த விவசாயிகள் அதாவது இந்த மேட்டுநில பயிர் செய்கின்ற இந்த விவசாயிகளுக்கு இந்தியாவில் வழங்குகின்ற அந்த மின்சாரத்துக்கான ஒரு குறைந்த கட்டணத்தை அறவிடு குறைந்த கட்டணத்தை எடுப்பதன் ஊடாக இந்த மேட்டுநில பயிற்சி செய்கிற எங்களுடைய தோட்டம் செய்கின்றவர்களுக்கு அது மிகவும் ஒரு பிரயோசனமாக இருக்கும். ஆகவே அது தொடர்பாகவும் அமைச்சர் அவர்களை நீங்கள் கவனத்தில் எடுக்க வேண்டும். மற்றது இந்த போர்க்காலத்திலும் கூட பலர் விவசாயிகளுடைய கால்நடைகள் கூட அழிவடைந்திருக்கின்றது. இதுக்கப்பால் இயற்கை இனத்தாலும் அழிவடைந்திருக்கிறது. குறிப்பாக மல்வத்தொகையா நீர் பெருகு பெருக்கெடுத்து ஓடுவதால் நானாட்டான் பிரதேசத்திலே இருந்து கிட்டத்தட்ட 200க்கு மேற்பட்ட கால்நடைகள் வெள்ளத்தில் அள்ளி சென்றிருக்கின்றன. ஆகவே அந்த அதை ஜீவனோபாயமாக நம்பி வாழ்கின்ற அந்த கால்நடை உரிமையாளர்களுக்கு நஷ்டஈடு வழங்கப்பட வேண்டும் என்றதை இந்த நேரத்தில் கேட்டுக்கொள்கின்றேன். அடுத்ததாக இந்த எங்களுடைய பிரதேசங்களிலே உரக்களஞ்சியங்களுக்கு பாரிய தட்டுப்பாடு இருக்கின்றது. ஆகவே உரக்களஞ்சியங்கள் அமைக்கப்பட வேண்டும். அதே மாதிரி நெல்லை களஞ்சியப்படுத்துவதற்கு நெற்களஞ்சியங்கள் அமைக்கப்பட வேண்டும். விதநெல் களஞ்சியப்படுத்துவதற்கான நிலையங்கள் தேவைப்படுகின்றன. கமக்காரர்களுக்கான கட்டிடங்கள் தேவைப்படுகின்றன. இப்படி இந்த விவசாயிகள் எங்களுடைய பிரதேசங்கள்
இருக்கின்றவர்கள்
முக்கியமான தேவை இருக்கு. இதை விட இந்த வன பரிபாலன திணைக்களங்கள் பல குளங்கள் புனரமைப்பதிலே பல முட்டுக்கட்டைகள் போடுகின்றன. உங்களுக்கு தெரியும், 25, 30, 40 வருடங்கள் பழுதடைந்த குளங்களை போய் புனரமைக்கும் போது இந்த வன பரிபாலன திணைக்களம் அந்த குளங்களில் இருக்கக்கூடிய அந்த காடுகளை வெட்டக்கூடாது, மரங்களை வெட்டக்கூடாது. 3 அடி உயரமான மரங்களைத்தான் வெட்ட முடியும். அதுக்கு மேல் வளர்ந்ததை வெட்ட முடியாதா? 30 வருட காலமாக திருத்த முடியாது இருந்த குளங்கள் பிரதேசங்களை எப்படி திருத்த முடியும்? ஆகவே இந்த வன பரிபாலன திணைக்களம் இன்றைக்கு ஜனாதிபதிக்கு கீழ் இருந்தாலும் கூட மாவட்ட இணைப்பு குழு கூட்டங்களில் நாங்கள் எடுக்கின்ற எந்த ஒரு முடிவையும் அவர்கள் ஏற்றுக்கொள்கிறார்கள். அண்மையிலேயும் கூட குறிப்பாக ஓமந்த பிரதேசத்தில் இருக்கக்கூடிய 45 வருட காலமாக வாழ்கின்ற ஒரு கிராம மக்களுக்கு வடக்கு வசந்தத்துக்கு கீழே ஒரு குளம் புனரமைத்து இன்றைக்கு 4 வருட காலமாக அந்த கிராம மக்கள் வயலை செய்து கொண்டிருக்கின்றார்கள். அந்த இடத்துல இந்த காலபோக வயல் செய்த சென்ற இடத்துல இந்த வன பரிபாலன திணைக்களத்தின் அதிகாரிகள் அவர்களை கைது செய்து கொண்டு போலீஸில் ஒப்படைத்து நீதிமன்றத்தில் ஒப்படைத்து இன்றைக்கு அவர்கள் தங்களுடைய வயலையும் செய்ய முடியாமல் ஒரு இக்கட்டான நிலைமையில் இருக்கின்றார்கள். ஆகவே அவர்களுடைய வாழ்வாதாரமானது அந்த அவர்கள் செய்கிற அந்த வயல்காணியை நம்பி. ஆகவே இந்த வன பரிபாலன திணைக்களம் ஒரு சர்வ அதிகாரம் கொண்ட அதிகாரிகளாக இருக்கின்றார்கள். விவசாயிகளின் நன்மை கருதியோ அல்ல, இடம்பெயர்ந்திருக்கின்ற மக்களின் நன்மை கருதியோ எதையுமே செய்யாமல் வெறுமனவே ஒரு சாதாரண ஒரு விவசாயி காட்டில் போய் ஒரு மண்வெட்டிக்கு பிடிவட்ட முடியாது, ஒரு வேலி அடைக்கிறதுக்கு தடிவட்ட முடியாது. ஆனா பெரும் செல்வந்தர்கள் அந்த காட்டில் இருக்கக்கூடிய பாலமரம் மரங்களை வெட்டி கொள்ளை லாபம் ஈட்டுகின்றார்கள். ஆகவே அமைச்சர் அவர்களே, இதற்கையும் கவனத்தில் எடுத்து செய்ய வேண்டும் என்று கேட்டுக்கொண்டு என்னுடைய இந்த உரையினுடைய முழுமையாக கென்சாட்ல பதிவு செய்யும்படி
கேட்டுக்கொள்கிறேன். நன்றி. ගරු මහින්දයාපාබේවර්ධන මැතිතුමා බුතුමාට විනාඩි 15ක් වෙන් වී තිබෙනවා.
ගරු සභාපතිතුමනි, අද විවාදයට ලක් වෙලා තියෙන කෘෂිකර්ම අමාත්‍යාංශයත් ඒ වගේම වැවිලි කර්ම අමාත්‍යාංශයත් මේ කෘෂිකර්මයට සම්බන්ධ මේ අංශ දෙකම ගැන කතා කරනවා නම් මේ රටේ ජනතාවට කතා කරන්න තියෙන්නේ ඉතාමත් දුක්බර කඳුළු කතාවක්. ඒ මොකද පහුගිය කාල සීමාව තුළ අපි දුටුව තොරතුරු දිහා බැලුවහම කෘෂිකර්මාන්තයට ඒ වගේම මේ ක්ෂේත්‍රයේ නියැලෙන කිසි කෙනෙකුගේ හිතේ සතුටක් නැති අවස්ථාවක්. ඒකට හේතුව අපේ රටේ පහුගිය වර්ෂයක් ඇතුළත මේ රටේ සිද්ධ වුණු දේවල් දිහා බැලුවහම කෘෂිකර්මාන්තයට මේ රජය යටතේ කිසිම සැලකිල්ලක් පිළිගැනීමක් නැති බව තමයි අපිට පේන්න තියෙන්නේ. මට මේකෙදි මතක් වෙනවා ගරු සභාපතිතුමනි පරණ කතාව. ඒ කතාවේ තියන්නේ සහෝදරයෝ දෙන්නෙක් ගිහිල්ලා කිරියල දෙනෙක් අරගෙන. මේ කිරියල දෙන අරගෙන මේ සතාට සාත්තු සප්පායම් කරන්න මේ දෙන්න බෙදාගත්තා. බෙදාගත්ත එක්කෙනෙක් ගත්තා ඉස්සරහ කොටස. අනිත් එක්කෙනා ගත්තා පිටුපස්ස කොටස. අද මේ ආණ්ඩුව පිහිටවල තියන්නේ ඒ වගේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් හවුල්ලා තිබ්බ මේ ආණ්ඩුවේ අද මේ කිරි එළ දෙනාගේ ඉස්සරහ කොටස බදාගෙන තියෙනවා අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගරු අමාත්‍යවරු. පස්ස කොටස බදාගෙන තියෙනවා එක්සත් ජාතික පක්ෂයේ. ඉතින් ඒ නිසා මේකේ ප්‍රතිඵලය ඒ ආකාරය තමයි බෙදිලා තියෙන්නේ. කිසි දෙයක් අපේ උදවියට පහුගිය කාල වකවානුවේ ලැබිලා නැහැ. කෘෂිකර්ම අමාත්‍යාංශයට වෙන්කර වූ මුදලෙන් 60.5% මේ වර්ෂයේ කපලා දාලා 60.5% කපලා දාලා. එතකොට මේ මොනව කරන්නද මේ? එතකොට මොනවද කරන්න පුළුවන්? අද සභාපතිතුමනි කල්පනා කරලා බලන්න, අද සහල් කිලෝවක් කීයද? අද සහල් කිලෝවක් රුපියල් 85යි වෙළඳපොළේ. පහුගිය අවුරුදු 4 පහුගිය අවුරුදු 6 ඇතුළත අපි තියාගෙන හිටියේ සහල් කිලෝවක මිල රුපියල් 50ට අඩුවේ. ඒ ගොවියට වීවලට රුපියල් 40-45 අතර මුදලක් ගෙවලා රුපියල් 50 මට්ටමේ තියාගෙන හිටිය හාල් කිලෝවක මිල අද රුපියල් 85යි.
වී ගොවියට වීවලට 45ක් දීලා හාල් ටික 50ට දෙන විදිය මට කියන්න.
ඔහුගේ අවුරුදු 5 මාපහු කියලා හැරිලා බලන්න දුන්නේ කොහොමද කියලා.
ඔතුමා ඉතින් වී කිලෝ
කොහමද දුන්නේ කියලා බලන්න.
වී කිලෝ කීයක් වෙනවද?
දුන්නේ කියලා බලන්න.
හාල් කිලෝ එකක් හදන්න වී කිලෝ
රුපියල් 40ට රුපියල් 50ට අපි හාල් කිලෝ එක දුන්නා.
අපි උදේ ඉඳන් මේ විවාදය හොඳට කරා.
හැබැයි
මේ වගේ
තමුන්නාන්සලාගේ
සහල් මෝල්කරුවොත් එක්ක නම් 45ට වී කිලෝ එකක් අරගෙන 50ට හාල් දෙන්නක විදිය කියන්නේ.
තමුන්නාන්සලාගේ සහල් මෝල්කරුවොත් එක්ක වැඩි නම් කරන්න බෑ. ඒක මම දන්නවා. නමුත් හාල් කිලෝ එක රුපියල් 50න් එහාට යන්න දුන්නේ නැහැ අපේ ආණ්ඩුව තියෙන කාලේ. නේ අපේ ආණ්ඩුව යන්න දුන්නේ නැහැ. මම වගකීමෙන් කියනවා. සහල් කිලෝ එක රුපියල් 50ට එහාට ගියේ නැහැ. අද රුපියල් 85යි. මම එච්චර විතරක් නෙමෙයි මේ වර්ෂය අවසාන වෙන්න සහල් පිටරටින් ගේන්න වෙනවා සභාපතිතුමනි. සහල් පිටරටින් ගේන්න වෙනවා. නේ සහෝදර අපේ සභාපතිතුමනි මේ නිසයි මම කියන්නේ අද කෘෂිකර්මාන්තයට අනාගතයක් නැහැ. අද ඒ නිසා මේ මෙතුමාගේ සංඛ්‍යාලයකන මම මේ කියන්නේ. පහුගිය යලකන්නේ නිෂ්පාදනය කොච්චරද? එක්ක කොබ්බගඩුව ආයතනයේ තියෙන පරිශන ආයතනයක් ගිහුවලා බලන්න සංඛ්‍යාලයකන කොහොම තියෙන්නේ කියලා. වී නිෂ්පාදනයේ පහුගිය යලකන්නේ තමුන්නාසල නිෂ්පාදනය කළා තියෙන්නේ. වී මෙට්‍රික් ටන් 473,000යි. 473,000යි. ඊට කලින් අපි ඒ අවම වශයෙන් අපි නිෂ්පාදනය කරා 800,000ක් යලකන්. 50%ක අඩුවීමක් තියෙනවා පහුගිය යලකන්.
අහගෙන ඉන්න.
50%ක අඩුවීමක් තියෙනවා පහුගිය යලකන්. අපේ රටේ තමුන්නාසේ ඉඳගන්නකෝ. ආහාර සඳහා සහල් මෙට්‍රික් ටන් 102ක් අවශ්‍යයි මාසෙකට. මේ සහල් මෙට්‍රික් ටන් 102 හදන්න වී මෙට්‍රික් ටන් 250,000 කොටන්ට උනේ. මේ යලකන්නේ අපිට ලැබුණේ මාස දෙකක යැපීමටත් මදි ප්‍රමාණයක්. මාස දෙක අපේ රටේ ජනතාවට යැපෙන්න මදි ප්‍රමාණයක් තමයි පහුගිය යලකන්නේ ලැබුණේ. මේ තවමත් මේ යන්නේ ඊට කලින් කන්නවල ඉතුරු වෙච්ච වී. දැන් මේ ඒ යුගය දැන් ඉවරයි. දැන් මේ මහකන්නේ අස්වැන්නත් අපිට ලැබෙනවා නම් ලැබෙන්න තියෙන්නේ මාර්තු මාසේ වෙනකොට මෙතන මාස දෙකක ගැප් එකක් එනවා. මේකේ මේ මහත් අපේ ගොවිතැන ඒ තරම් සාර්ථකව කෙරිලා නැහැ මේ මොහොත වෙනකරුත්. නමුත් අපි කියනවා ඒ ඒ ඒ ඒ ඉඩ පුරවන්න සහල් පිටරටින් ගේන්නේ නැතුව මේ රජයට බැරි වෙනවා. මේකයි අපි කියන්නේ පොහොර සහනාධාරය ඉවත් කරුවා. පොහොර සහනාධාරය ඉවත් කරේ ඔබතුමා නෙමෙයි මම දන්නවා ඒක. ඔබතුමා පොහොර සහනාධාරය දෙන්න කැමති. නමුත් පොහොර සහනාධාරය ඉවත් කරේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව. පොහොර සහනාධාරයේ ගරු සභාපතිතුමනි පොහොර සහනාධාරයේ අවුරුදු 5ක් දෙන්න තිබුණා. කිසි ප්‍රශ්නයක් නැතුව ශ්‍රී ලංකා මහ බැංකුවේ හොරකම කළේ නැත්තම් පොහොර සහනාධාරය තව අවුරුදු 5ක් දිගට දෙන්න තිබුණා ජනතාවට. මේකයි ඇත්ත తත්වේ. අද මිනිස්සුන්ට ගොවි වැවිලි කර්මාන්තය ගැන බලන්න. අද මොකද වෙලා තියෙන්නේ? අද රබර් ගොවියකු තේ ගොවියකු කරන්න දෙයක් නැහැ. ඉන්නවා. ඔබතුමා ඉන්නවා නම් හොඳයි. ඔබතුමා ඉන්නවා නම් ඒක ලොකු දෙයක්. නේ? අපේ රටේ අපි ජීවත් වුණේ තේ ගහෙන්. අපි ජීවත් වුණේ රබර් ගහෙන්. අපි දන්නවා මේකේ වෙලා තියෙන දේ මොකද කියලා. තමුන්නාන්සේ මොනවක් කතා කරත් මොනවද සමාජයේ වෙන්නේ කියන එක අද තමුන්නාන්සේ දන්නවා ඇති. රාජපක්ෂලා ගැන කතා කරන්න වෙන්නේ දැන් ඇතිනේ රාජපක්ෂලා ගැන කතා කරා. රාජපක්ෂලා දැන් අවුරුදු 2030 තමුන්නාන්සේ රාජපක්ෂලා ගැන කතා කරා. තමුන්නාන්සේ තේ රාජපක්ෂ පිටිපස්සේ ගියා ටික කාලයක්. ඒ ගිහිල්ලා කියාපුවා මම දැන් මෙතන කියන්නේ නැහැ. ඈ එතන කියන්නේ නැහැ. එතන ගිහිල්ලා තමුන්නාන්සේලා කතා කරපු අපි මෙතන කියන්නේ නැහැ. ඉතින් දැන් වැඩක් නැහැ. තමුන්නා මට මතක් වෙන ඔබතුමාගේ තාත්තා. ඒ නිසා මම තමුන්නාන්සේට මුකුත් කියන්නේ. ඒක මතක තියාගන්න. තමුන්නාන්සේගේ තාත්තට මම ගරු කරනවා හොඳට. තමුන්නාන්සේගේ තාත්තට සලකලා මම තමුන්නාන්සේට මුකුත් කියන්නේ නැහැ මෙතෙන්. හරි. තමුන්නා ඒක මතක තියාගන්න. මට ඔබතුමා ඉන්නකොට මට පේන්නේ එතුමා. ඔබතුමා ඔතන ඉන්නකොට මට පේන්නේ එතුමා. ඒ නිසා මම තමුන්නාසේ මුකුත් කියන්නේ නැහැ. තමුන්නාසේ කවුද කියන්නේ මම දන්නවා. හරි. ගරු සභාපතිතුමනි, මේකයි මම කියන්නේ. මේ රටේ අද කෘෂිකර්මාන්තයෙන් යැපෙන කිසි කෙනෙකුට අද අනාගතයක් නැහැ. අනාගතයක් නැහැ. සහල් නිෂ්පාදනයේද එළවලු නිෂ්පාදනයේ අද තමුන්නාසේ වන්න පළතුරුවට මොකද වුනේ? අද කෙහෙල් කිලෝ එකක් කීයද? කෝලි කුට්ටු කිලෝ එකක් කීයද? පහුගිය අවුරුදු 5ෙම රුපියල් 100 තිබුණු කෙහෙල් කෝලි කුට්ටු කිලෝ එකක් අද රුපියල් 250යි. ඇඹුල් කෙලේ කිලෝ එකක් රුපියල් 35ට 40ට තිබුණේ. අද රුපියල් 100යි. අද මේකයි ඇත්ත තත්ත්වේ. තුන මේ තත්ත්වය තුළ කොහොමද අපේ රටේ අනාගතයක් ගැන අපි කල්පනා කරන්නේ කෘෂිකර්මාන්තේ?
ගරු දුමින්ද දිසානායකතුමා,
ඔබතුමා අපේ ආණ්ඩුවේ කෘෂිකර්ම අමාත්‍යවරයලා හිටියා නේද? හිටියානේ. එතකොට මට කියන්න, ඔබතුමා දැන් පළතුරු ගැන අහනවා. මෙතන මේ අපේ කෘෂිකර්ම අමාත්‍යයන් සිරු නිලධාරියත් ඉන්නවා. මට කියන්න, පළතුරු වැඩි කරන්න මේ රටේ ඔබතුමා මොනවද කරේ කියන්න මට.
පළතුරු අහගන්නේ මහත්තයාගේ. වැඩ කරන්න පුළුවන් මිනිස්සු ඉන්නේ, වැඩ කරන්න පුළුවන් ඌමනාව තියෙන උදවි ඉන්නේ. ඒ මිනිස්සුන්ගෙන් වැඩ ගන්න.
ඒක මාත්
දන්නවා.
මේ සභාවට කියන්න, ඔබතුමා කෘෂිකර්ම අමාත්‍ය කාලේ පළතුරු වඩා දියුණු කරන්න කරපු වැඩේ කියන්න.
වැඩ කරන්න පුළුවන්
වැඩේ කියන්න.
දැනුම තියෙනවා.
මේ එලිපිටනේ අහන්නේ මම.
මොනවා තියෙනවා?
ඔබතුමා කියන්න.
මේ මිනිස්සුන්ගෙන් වැඩ ගන්න.
ඔබතුමා මොනවද කරේ?
මම වෙන්නේ නැහැ.
පළතුරු වැඩි කරන්න මොනවද කරේ? එච්චරම.
ඒකයි ඇත්ත තත්ත්වය.
එච්චරම අහන්නේ.
ඒකයි.
පළතුරු වැඩි කරන්න මොනවද කරේ?
ඒක අහගන්න මේ අමාත්‍ය
අමාත්‍යංශේ. අර හිටපු අපි දලසම තුමා අහගන්න කියන්න. කාන්තට අහගන්න කියන්න. අහගන්න කියන්න.
අද තියෙන තත්ත්වය
ගැන. ඇහෙන්න කියන්න, ඇහෙන්න කියන්න. රටට ඇහෙන්න කියන්න.
තමුන්නාංශේ දැන්
රටට ඇහෙන්න කියන්න.
තමුන්නාංශේ කරන්නේ.
මේ රූපවාහිනිය බලන් ඉන්නවා. රටට ඇහෙන්න කියන්නකෝ.
මම රටට
ඇහෙන්න කියන්න.
තමුන්නාංශේ කියන්නේ මොකද?
මොකද?
තමුන්නාංශේ
කියන්නේ. රටට ඇහෙන්න කියන්න. මේ සභාව දැනගන්න කියන්න.
කියන්නේ අවසාන ප්‍රතිඵලය
වෙලා
කරේ මොකද? අවසාන ප්‍රතිඵලය වෙලා
තියෙනවා. මේ කාලේ තමයි පිට රටින් හාල් ගෙන ආවේ.
අවසාන ප්‍රතිඵලය
තියෙනවා.
අවසාන ප්‍රතිඵලය මොකක්ද
කියන්නේ?
පොඩි සම්බ.
අද ගරු සභාපතිතුමනි, එතුමන්ලා මේ දොඩවනවා මෙතන ඇවිල්ලා. මෙහෙම කළා මේ රටේ අනාගතයක් ගැන අපිට හිතන්න බෑ. අපේ රටේ කෘෂිකර්මාන්තය දැන් ඉවරයි. මෙතනින් එහාට කෘෂිකර්මාන්තයක් ගැන අපිට හිතන්න බෑ. තමුන්නාන්සේලා කියන දේවල් මේ කරන්න මේ රටේ සමහර උදවිය එකඟ නැහැ. ඒකයි දැන් වෙලා තියෙන ප්‍රශ්නේ. එක්සත් ජාතික පක්ෂය සූදානම් නැහැ තමුන්නාන්සේලා කියන ඒවා කරන්න. තමුන්නාන්සේගේ අමාත්‍යාංශයට සල්ලි දෙන්නේ නැහැ. ඒ වැඩපිළිවෙල කඩාකප්පල් වුණා. අපි කරගෙන ගිය වැඩපිළිවෙල සම්පූර්ණයෙන් කඩාකප්පල් වුණා. මොකද්ද කරන්නේ? අද තමුන්නාන්සේගේ අමාත්‍යාංශයට ක්‍රියාත්මක වුණු කාබනික පොහොර ව්‍යාපෘතියක් ජනාධිපතිතුමාට අරගෙන ඒක හොඳයි. එතුමා අරගෙන ඒක කරන එක. එතුමා එක කරන එක මම හරි සතුටුයි. ඒක එතුමාගේ
ගරු දුමින්ද දිසානායකතුමා,
කාබනික පොහොර ව්‍යාපෘතිය මගේ අමාත්‍යංශයේ තියෙනවා. ඒ වගේම ජනාධිපති ලේකම් කාර්යාලයත් කරනවා. ඉතින් ඔබතුමායි මායි සතුටු වෙන්න ඕනේ.
ඔය වැඩසටහන ඉතාම වටින වැඩසටහනක්.
මොකද?
ඔය වැඩසටහන ඉතාම වටින වැඩසටහනක්. එතුමා හරි අරගෙන ඔබ කරනවා නම්
හොඳයි. අපි කරනවා. අපේ අමාත්‍යංශය කරනවා, ලේකම් කාර්යාලයත් කරනවා.
මේ රටේ ඒ වැඩ කරනවා නම් හොඳයි.
හොඳයි. ගරු මහින්දාපම
ගරු සභාපතිතුමනි,
ගරු මහින්දාපමන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 4යි තිබෙන්නේ. ඒ නිසා ඔබතුමාගේ කතාව
මේ නිකන් මේ බාධා කරන එකනේ ගරු
සභාපති. කමිටි ස්ටේජ් එක නිසා කෘෂිකර්ම අමාත්‍යතුමාට සමන් අවස්ථාව ලබා දුන්නේ. ඔබතුමාගේ කාලය ගන්න දැන්.
අපේ හොඳ සංඛ්‍යාලේඛන ගැන නේ මේගොල්ලෝ කතා කරන්නේ. ගරු සභාපතිතුමනි, අපේ රටේ මේ කාල සීමාව තුළ මේ කෘෂිකර්මාන්තයේ වෙනුවෙන් කෙරුවේ මොනවද කියලා මං අහන්නේ. මොනවද ගත්ත පියවර මේ වෙනුවෙන්? මොන විදිය වැඩපිල්ලද කරේ. අපි ලබා දෙන්න පුළුවන් සෑම සහනාධාරයක්ම ගොවියට දුන්නා. අද 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 මේ ලොකුලූණු වලට මොකද වෙලා තියෙන්නේ? ලොකුලූණු නිෂ්පාදනය අපි මෙට්‍රික් ටන් 110,000 දක්වා වැඩි කරලා තිබුණා. අද 60,000ට බහැලා. අද බඩඉරිඟු වලට මොකද වෙලා තියෙන්නේ? බඩඉරිඟු වලට වෙච්ච දෙයක් නැහැ. බඩඉරිඟු ඉවරයි. දැන් පිටරටින් ගේන්න බලපත්‍ර දීලා තියෙනවා. තමුන් නාන්සල බල දැන් තියෙන බල බලපත්‍ර දී දෙන පිටරටින් ගෙන්නන්. ඒක යට යන ගනුදෙනුව ගැන මම පස්සේ කියන්නම්. ඒක යට කරන ටික. ගනු එලිබිට කියනවා. එලිබිට කියනවා විතරක් නෙමෙයි සම්පූර්ණ තොරතුරුත් එක්ක හිටා නිද කියනවා. ඉන්න. ගරු සභාපතිතුමනි, අද මේ යන්නේ පුදුමාකාර වැඩසටහනක්. පුදුමාකාර වැඩසටහනක් අද ගොවියට දීලා තිබුණු සහන සියල්ලම මෙආණ්ඩුව ඉවත් කරලා. සියල්ලම ඉවත් කරලා. අද අපි ලබා දුන්නු ඒ පහසුකම් සියල්ලම ඉවත් කරලා. ඉතින් ඒ නිසා අද මිනිස්සු ගොවිතැන් කරන්නේ නැහැ. ගොවිතැනෙන් ඉවත් වෙලා අද මේ කන්නේ බඩඉරිඟු ගොවිතැන් කරන්න ඉදිරිපත් උනේ නැහැ මිනිස්සු. සෝයා බෝංචි වගා කරන්න ඉදිරිපත් උනේ නැහැ මිනිස්සු. ඒ වෙලාවේ අපි බීජ දුන්නා. ඒ වෙලාවේ අපි දෙන්න පුරුවන් සියලුම සහන පොහොර දුන්නා. සේරම දීලා ඒ මිනිස්සු වගා කළා. අපේ රට අවශ්‍යතාවය සම්පූර්ණ කෙරුවා. අපිට අවශ්‍ය තරම් බඩඉරිඟු අපි නිෂ්පාදනය කෙරුවා. අද ඒක නැවතිලා. ඒකයි මම කියන්නේ ගරු සභාවත්තුමනි. ඉතින් ඒ නිසා මේ වෙලාවේ අපි කල්පනා කරන්න ඕනේ අඩු වශයෙන් තමුන්නාන්සේලා දැන්වත් මොනව හරි කරන්න. තමුන්නාන්සේලාට තව අවුරුදු 3ක් තියෙනවා කියලා කියනවා. මේ තුනේවත් ගරු සභාපතිතුමනි මේ රට ස්වයංපෝෂිත කරගන්න. අද බලාපොරොත්තු වෙන්නේ මේ මහත්තුරු මේ පිටරටින් හාල් ගේන්න. පිටරටින් ගේන්න. ඈ පිටරටින් ගෙනාව අපි සංචාරක හෝටල් වලට අවශ්‍ය කරන්නේ. සංචාරක හෝටල් වලට අවශ්‍ය කරන්නේ විතරයි පිටරටින් ගෙනාවේ. සංචාරක හෝටල් වලට අවශ්‍ය කරන අවස්ථාවන් විතරයි ගෙනාවේ. ඒ පොන්ඩි සම්බ ගෙනාවේ පහුගේ තමුන්නාන්සේලා ඔය ඉන්නේ අහගන්නකො ගෙනාවේ කවුද කියලා. තමුන්නාන්සේලා දැන් ඉන්නේ කැබිනට් මණ්ඩලයේ ඇමතිවරේ ගෙනාවේ. මේ පැත්තේ නේ ඔය පැත්තේ ඉන්නේ. ඔය පැත්තේ ඉන්න ගෙනාවු කට්ටිය. ගරු සභාපතිතුමනි මේවා කතා කරුවොත් අපිට
ගරු
ඉත බොහොම අවාසනාවන් තැනකට අපි යන්නේ.
ඔබතුමාට විනාඩියයි.
ඒ දැන් සභාපතිතුමනි මේ తත්වය අද ඉතාමත්ම කනගාටුදායක අවාසනාවන්ත තත්වයක් අද අපේ රටේ තියෙන්නේ. ඒ නිසා වැවිලි කර්මාන්තය ගැන මම කියන්න යන්නේ නැහැ. වැවිලි කර්මාන්තය ගැන අපේ රටේ අපේ ගම්වල මිනිස්සු හොඳ හැටි දන්නවා. හොඳින් දන්නවා මොකද වෙන්නේ කියලා. මොනවද වෙලා තියෙන්නේ කියලා. එතනත් ඒ තිබුණු දේවල් සේරම අවසానයි. මේ මෙතුමන්ලගෙන් කෙරුණු කෙංගෙඩියක් නැහැ කියලා මම කියන්නේ. මේ ක්ෂේත්‍රයට. ඒ නිසා තමුන් ලොකු වැඩකාරයෝ වෙන්න ඕන නැහැ මේ වැඩේට. මේ වැඩේට සාමාන්‍ය මහ පොළවේ ඉන්නවනම් ඒ ඇති.
ගරු මන්ත්‍රීතුමා.
ගොවි පොළේ ඉන්නවනම් ඒ ඇති.
මන්ත්‍රීතුමාගේ පොයින්ට් ඔෆ් ඕඩර් එක.
ලොකු වෙන්න ඕන නැහැ. තමුන්නාන්සේලා
ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා.
තමුන්නාන්සේලා එහෙම නැත්.
ගරු සභාපතිතුමනි මට දැනගන්න අවශ්‍යයි මෙතුමා හරකෙක් ගැන කිව්වා. ඒ කතාව ඉවරුන්නේ නැහැ. මේ හරකා
පොයින්ට් ඔෆ් ඕඩර්
වැසියක්ද කියලා දැනගන්න කැමතියි.
ගරු මහින්දාප මන්ත්‍රීතුමා.
ඔය හරක් පොයින්ට් ඔෆ් ඕඩර් එක නතර කරගන්න. ඒක මම පස්සේ කියන්න තමුන්නාසේ රෙලියෙදි. තමුන්නාසේ රෙලියෙදි මම කියන්නම් ඒක.
ගරු මහින්දාප මහත්මයා ඔබතුමා කාලය අවසానයි මූලාසනයට උදව් කරන්න මේක.
එතුමාලට ඕනේ
කරා. ඔබතුමා නිසි පිළිතුරක් ලබා දුන්න එතුමාට. ඒ නිසා කතාව අවසන් කරත් ලොකු අපිට සහනයක්.
නෑ සභාපතිතුමනි අපි කියන්න හදන්නේ මම මේ එතුමාට කියන්නේ. අපේ සභාව අපේ ගරු ඇමතුමාගේ එතුමත් එක්ක මගේ පෞද්ගලිකව කිසි ප්‍රශ්නයක් නෑ.
ඔබතුමාගේ කාලය අවසానයි.
මගේ හොඳ මිත්‍රයෙක් ඒක වෙන එකක්. නමුත් මම කියන්නේ තමුන්නාන්සේලාට දැන් නිලධාරීන් සලකන්නේ නෑ. මෙන්න තමුන්නාන්සේගේ ලියුම. මේ ලියුම බලන්න. මේක යව්වේ මොකටද? මේක යවලා තියෙන්නේ කොච්චි කඩේ මුරුතාන ග්‍රාමයේ මහා පරිමාණ වශයෙන් සිදුවන වැලි හා මැටි කැපීම පිළිබඳ ප්‍රශ්නයක්. තමුන්නාන්සේ මේක නතර කෙරුවා.
පන්තිතුමා ඔබතුමා කාලය අවසානය කරුණා කළා.
නමුත් අදත්
මේ මොනොත් ඔබතුමාගේ පක්ෂයේ මනත් මන්ත්‍රීගෙන් අඩු කරන්න වෙනවා.
අදත් මේ වැඩේ කරනවා ගරු සභාපතිතුමනි. ඉතින් හරි තමුන්නාන්සේ නෙමෙයි මේ මේක මෙහෙවන්නේ වෙනත් එක්සත් ජාතික පක්ෂ ඇමතිවරයෙක් මේක මෙහෙවන්නේ. ඒකයි මම කියන්නේ හැදුවේ. අද මෙතුමන්ලට මේ ආණ්ඩුවේ තැනක් නැහැ කියලා. මෙතුමන්ලා
ගරු දුමින්ද සානාකමතුමා
මගේ විනාඩියක් එතුමට දෙන්න ඔය ප්‍රශ්නේ කියන්නකෝ. මොකද්ද කියලා? මගේ විනාඩියක් ගන්නකෝ.
මෙන්න
ඔය ප්‍රශ්නේ
මොකද්ද? මම ලියුම දෙන්න.
කියන්නෝ ඇහෙන්න.
මේ මේ ලියවිල්ලම දෙන්න.
ඇහෙන්න කියන්නෝ දෙන්න. ඇහෙන්න කියන්නෝ. ඇහෙන්න කියන්නකෝ.
බලන්න.
මගේ මගේ විනාඩියක් ගන්න.
බය වෙන්න දෙයක් නැහැ මේක.
ඔබතුමාට විනාඩි 3ක් තිබෙනවා. You have 3 minutes.
Not enough anyway. Thank you very much. சபை தலைமை தாங்கி நடத்திக் கொண்டிருக்கின்ற கௌரவ தலைவர் அவர்களே, இன்று விசேடமாக மலையகத்தை பொறுத்தவரையிலே மலையகத்தினுடைய ஒரு முழுமையான செயற்பாட்டை செயற்படுத்தி கொண்டிருக்கின்ற அமைச்சி பெருந்தோட்ட கைத்தொழில் அமைச்சி, இந்த பெருந்தோட்ட கைத்தொழில் அமைச்சி மூலமாக இந்த 2017 ஆண்டிற்குரிய வரவு செலவு திட்டத்திலே மலைய மக்கள் சார்பாக கலந்து கொள்வதையிட்டு நான் பெருமகிழ்ச்சி அடைகின்றேன். மலையகத்தை பொறுத்தவரையிலே பெருந்தோட்ட தொழிலாளர்களுடைய கட்டமைப்பை முழுமையாக ஒரு மாற்ற வேண்டிய அவசியம் கட்டாய தேவை ஏற்பட்டிருக்கின்றது. மலைய மக்களுடைய வீடமைப்பு திட்டம், அவருடைய காணி, அந்த காணிக்குரிய உறுத்து அனைத்துமே வழங்க வேண்டிய ஒரு நிர்பந்தம் ஏற்பட்டிருக்கின்றது. எது எவ்வாறாக இருப்பினும் கூட 2017 வரவு செலவு திட்டத்திலே இந்த அரசாங்கம் தோட்ட தொழிலாளர்களுக்குரிய வீடமைப்பு, அவர்களுக்குரிய எழுப்பச் காணி அனைத்து வழங்குவதாக அங்கு உறுதியளிக்கப்பட்டிருக்கிறது. மிக சந்தோஷம் அடைகின்றோம். இதை நிச்சயமாக கௌரவ அமைச்சர் அவர்கள் செயற்படுத்துவார் என்ற நம்பிக்கை நமக்கு இருக்கின்றது. ஏன்னு கேட்டால் பெருந்தோட்ட கைத்தொழில் அமைச்சர் பொறுத்தவரையிலே கௌரவ நவீன் திசாநாயக்க அமைச்சர் அவர்கள் வாழையடி வாழையாக அவருடைய தகப்பனார் காலத்திலிருந்து இந்த அமைச்சரை முழுமையாக அனுபவம் பெற்றவர். மலைய மக்களுடைய எண்ண கருத்தை முழுமையாக அறிந்த ஒரு பரம்பரையை சார்ந்த கௌரவ அமைச்சர் அவர்கள் நிச்சயமாக மலைய மக்கள் மீது வைத்திருக்கின்ற அன்பையும் தொடர்புபடுத்தி இந்த வேலைத்திட்டங்கள் நேர்மையாக செய்வார் என்ற நம்பிக்கை எமக்கு இருக்கின்றது. அதன் காரணத்தினால்தான் இந்த நாட்டுடைய பிரதம மந்திரி கௌரவ ரணில் விக்ரமசிங்கே அவர்கள் இந்த அமைச்சர் அவருடைய ஒப்படைத்தவுடனேயே மிகவும் சந்தோஷம் அடைந்த முதல் நபராக நான் இருந்தேன். காரணம், முழுமையாக இந்த மலைய மக்களுடைய இன்ப துன்பங்களிலே கலந்து கொண்டவர் என்ற வகையிலே அவருக்கு முழுமையான பொறுப்பை நிச்சயமாக நேர்மையாக செயற்படுத்துவார் என்ற நம்பிக்கை எமக்கு இருக்கின்றது. ஆகவே இந்த பெருந்தோட்ட மக்களுடைய வாழ்விலே ஒரு புதிய ஒரு மாற்றத்தை ஏற்படுத்தக்கூடிய ஒரு கட்டாயமான காலம் இந்த 2017 ஆண்டு என்று நான் நினைக்கின்றேன். இந்த காலகட்டத்திலே எமது மக்கள் கடந்த காலங்களிலே அனுபவித்த சில கசப்பான விடயங்கள் இருந்து மீட்கக்கூடிய, அவர்களை மீட்கக்கூடிய ஒரு காலம் முழுமையாக பிறந்திருக்கின்றது. ஆகவே இந்த 2017 ஆண்டு வரவு செலவு திட்டத்தை மையமாக வைத்து இந்த மலைய மக்களுடைய கல்வி புரட்சியிலே ஒரு புரட்சியை ஏற்படுத்துவதற்கு ஆங்காங்கே பாடசாலைகளை அமைக்க வேண்டிய தேவை ஏற்பட்டிருக்கின்றது. அவைகளுக்கு காணி ஒதுக்கப்பட வேண்டிய நிலைமை ஏற்பட்டிருக்கின்றது. இவர்களுக்குரிய அந்த 7PH காணிகளை வழங்குவதற்குரிய நடவடிக்கைகளை கௌரவ அமைச்சர் அவர்கள் அமைச்சரவை மூலமாக அங்கீகாரம் பெற்று செயற்படுத்துவதற்கு முழுமையாக தன்னை ஈடுபடுத்திக் கொண்டிருக்கிறார் என்பதும் எங்களுக்கு நன்றாக தெரியும். ஆகவே மலைய மக்கள் முழுமையாக கௌரவ காமினி திசாநாயக்க முன்னாள் அமரர் அமைச்சர் அவர்களுடைய புதல்வர் நவீன் திசாநாயக்க என்ற உடனேயே மலைய மக்களுக்கு ஒரு பாரிய நம்பிக்கை இருக்கின்றது. ஆகவே அந்த நம்பிக்கையின் மூலமாக கௌரவ நவீன் திசாநாயக்க அமைச்சர் அவர்களுக்கு மலைய மக்களுடைய முழுமையான ஆதரவும் அவருடைய ஆசீர்வாதமும் இருக்கின்றது. மலைய மக்களுடைய பிரதிநிதி என்ற வகையிலே எங்களுடைய முழுமையான ஆதரவு அவருக்கு இருக்கின்றது. இதன் மூலமாக எதுவரும் 2017 ஆண்டு எங்கள் மக்களுடைய தேவைகளை கட்டம் கட்டமாக அவருக்கு நிறைவேற்றுவதற்கு எல்லாம் வல்ல இறைவன் ஆசீர்வதிக்க வேண்டும் என கேட்டுக்கொண்டு இந்த சந்தர்ப்பத்திற்கு நன்றி கூறி விடைபெறுகின்றேன். நன்றி, வணக்கம்.
වෙලාවටම කතාව සංකීර්ණ ගැන ගරු අශෝක ප්‍රියන්ත මහත්මයා ඔබතුමාට විනාඩි 3ක් තිබෙනවා.
ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි, බොහොම ස්තුතියි. කතාවේ ආරම්භයේ පෙරම හිටපු කෘෂිකර්ම අමාත්‍ය අපේ මහින්ද යාපා අභිවර්ධන මහත්මයා මේ සභාවට විශේෂ කරුණු කාරණා ගණනාවක් ඉදිරිපත් කළා. ඒ තුලින් නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට මට දැනුණු දේ නම් මෙච්චරයි. මට මහලු වයසේ බැරිය ගායනා පෙරසේ, වෙන ගායනා පෙරසේ, තරුණ හොඳ වාරිමාර්ග කෘෂිකර්ම ඒ වගේම වැවිලි කර්මාන්ත අර බලන්නකෝ බැලුවත් ඇතිනේ හොඳ බැලුවත් ඇති හොඳ ඇමතිවරු තුන්දෙනෙක් රටේ මේ වෙද්දි මේ අද වැය ශීර්ෂය ගැන කතා කරන අමාත්‍යංශ තුනේ පෙරට ඇවිල්ලා ඉන්නවා. ඒ ඇමතිවරු තුන්දෙනාට වැඩ කරන්න දීලා බැරි වෙච්ච දේවල් ගැන අකම්පා වෙන්නේ නැතුව මේ අමාත්‍යංශට කතා නොකර හිටියනම් හොඳයි කියලා මට හිතෙනවා. කතාව හත්පොලේ ගාගත්තා අපි දැක්කනේ. කතාව හත්පොලේ ගාගත්තා. කුෂිකර්ම ඇමතිතුමා තමන්ගේ වෙලාවක් දුන්නා. මට තියෙන සභාපතිතුමනේ විනාඩි 3යි. විනාඩි 3ට මොනවද කතා කරන්නද? නමුත් කුෂිකර්ම ඇමතිතුමා තමන්ගේ වෙලාවක් දීලා කරුණාකාරණා ඉදිරිපත් කරන්න බැරුව ගියා. රටේ ලෝකේ සහ වැදගත් බුද්ධිමත් මිනිස්සු බලාගෙන ඉන්නවා. තමන්ගේ කාලවකවාණු වල රට වෙනුවෙන් තමන්ගේ අමාත්‍යංශ වෙනුවෙන් කළ යුතු වගකීම් ඉෂ්ට කරා නම් අද කෙහෙල් කිරන්න ඕනේ නැහැ මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා. අද කෙරුවේ කෙහෙල් කිරපු එකයි බඩිරු බෝල ඇටගෙන උපු එකයි ඈ හරක් ගැන කතා කරපු එකයි විතරයි බැලුවේ. ඒ අවුරුදු ගාණක් මේ පාර්ලිමේන්තුව තුල මන්ත්‍රීකම් හොබේලා ඇමතිකම් හොබේලා අද දවසෙත් මේ බලතන්නව අතාරින්න නැතුව තවත් දුවන්නේ මේ බලේ පිටුපස. එහෙනම් මේ තරුණ ඒ වගේම ඊටමත් වැදගත් අන්දමින් යහපාල රජය ගෙනියන මේ අමාත්‍ය මණ්ඩලයට සහ මේ ආණ්ඩුවට මේ ආණ්ඩුව කරන්න දීලා දෙයියන්ගේ නාමෙන් කවුරුදු දෙකක් තුනක් පස්සකටලා ඉන්න රට ගන්න ඕන තැනට අපි aran පෙන්වන්න. අපි බොහොම වගකීමෙන් කියන්නේ මේ ආණ්ඩුව මේ සහජීවනයේ තුල අධිගරු ජනාධිපතිතුමත් අගමැතිතුමත් යන ගමන තුල අපිට දෙවැන්ත සංවර්ධනයකට ඉදිරි කාලේ මේ රට ඔසවල තබන්න පුළුවන්. ඒ බැන දැඩි විශ්වාසයක් අපිට තියෙනවා. ඒ විශ්වාසය ඉඳගෙන කතා කරන්නේ. ගරු ඇමතිතුමනි අද කතාව වෙනස් මඟකට ගත්තා. ජේෂ්ඨව අපි කැමති අපි ආස අපි එදා ආසාවෙන් කතා කරපු ඇමතිතුමා. ඒ නිසා මගේ කතාව වෙන මඟකට ගෙනිච්චා. නමුත් මම ඔබතුමාට යෝජනා දෙකක් ගෙනියනවා. ගරු වැවිලි කර්මාන්ත ඇමතිතුමනි මම නියෝජනය කරන්නේ පොල් ත්‍රිකෝණයේ අයිති පුත්තලන් දිස්ත්‍රික්කයේ අපේ පුත්තලන් දිස්ත්‍රික්කයේ පොල් කර්මාන්තය රැක ගැනීමට අපි තවත් වැඩපිළිවෙළක් දියත් කළ යුතුයි. පසුගිය වකවානුව තුල 350ට දුන්නේ පෝර කිව්වට පෝර නෙවෙයි. ඒවා ගස්වලට දාලා ගස්වල පළදාව එහෙම පිටීම නැති වෙලා නැවත ඒ ගස් ආයේ යථා තත්ත්වයට ගන්න ටිකක් අසීරු තත්ත්වයට පත් වෙලා තියෙනවා. එනිසා ඔබතුමා ලුණුවිල පොල් පරීක්ෂණ ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා ගරු සභාපතිතුමත් එක්ක මැදිහත් වෙලා පුත්තලන් දිස්ත්‍රික්කයේ හා ඒ බැඳුණු පොල් ත්‍රිකෝණයත් එක්ක බැඳුණු රටට පොල් පළදාය ගෙන දෙන මේ ප්‍රදේශය පිළිබඳව කලිනම් විසඳුමක් දෙන්න මේ ගස්වලට දීර්ඝ කාලයක් අමු අමුවේ හොරකම් වංචාව දූෂණය මත සාපරාධිය අන්දමින් මේ පෝරවලින් අධික කොමිස් මුදල් ගාලා රුපියල් 350ට පෝර දෙන්න පුළුවන් කොහොමද හිතලා බලන්න ටික. පෝර නෙමෙයි හුඹස් මැටි දාලා තියෙන්නේ. ගස් එහෙම පිටින් ඉවරයි ගාක බැට්ටයක් නැහැ. අවුරුද්දක් ඇතුළත පළදාව පෙන්වන්න කියලා.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ කාලය අවසන්.
කේල් ගරු සභාපතිතුම මම අවසන් කරන්න. කේල් ගාක කේල් කනක් පී දෙන්න යන වයස දන්නේ. කේල් ගාක කේල් පනක් පී දෙන්නත් අවුරුද්දක් විතර යනවා. ඒ නිසා ඒ ඔබතුමා මේ ආණ්ඩුව ඇවිල්ලා තව අවුරුද්දයි මාස කීපයයි කරුණා කරලා අපට මේ ආණ්ඩුවේ වැඩපිළිවෙල ගෙනියන්න අපට සහයෝගය දෙන්න. එකක් කියන්නම් තාමත් පැහැදිලි මේ සේරම කියලා UMPට තමයි බැන්නේ එක්සත් ජාතිපක්ෂට. මට පැහැදිලි සැකයක් මේ කතාවත් එක්ක අපේ හිටපු කුෂිකර්ම ඇමතිතුමා ගැන මතු වුණා. එතුමා
ඔබතුමාගේ වෙලාව අවසන්යි මන්ත්‍රීතුමා.
මම ඉවර කරනවා. ගරු දුමින් දිස්සානායක ඇමතිතුමනි එතුමා ළඟදී ඔබතුමත් එක්ක කතා කරලා ජනාධිපතිතුමා පැත්තට එයිද දන්නේ. අපිට විතරයි බැන්නේ ඔබට බැන්නේ නැහැ. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබතුමාට. ගරු ඉන්ද්‍රික අනුරුද්ධ මැතිතුමා ඔබතුමාට විනාඩි 13ක් තිබෙනවා.
15ක් කියලා කිව්වා ඇති.
ඔව් ඔබතුමාට 15ක් තිබුණා. ගරු මහින්දාපතිතුමාට දෙකක් දෙන්න
හොඳයි. බොහොමත්ම ස්තුතියි ගරු සභාපතිතුමනි. අද මේ කාරක සභා අවස්ථාවේදී කෘෂිකර්ම අමාත්‍යාංශය වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය ඒ වගේම මහවැලි සංවර්ධන පරිසර අමාත්‍යාංශය වගේම වාරිමාර්ග හා ජල කර්මලාකරණ අමාත්‍යාංශය සම්බන්ධයෙන් වැය ශීර්ෂ කතා කරන වෙලාවේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ස්තුති වන ගමන්ම අර අපේ අශෝක නාත්තණ්ඩියගරු මන්ත්‍රීතුමා එතුමම පිළිගත්තා හොඳ දක්ෂ හොඳ පාර්ලිමේන්තුවේ විද්වත් ඒ වගේම ක්‍රියාකාරී අමාත්‍යවරු තුන්දෙනෙක් තමයි අද ඔබ තමුන්නාන්සේලාගේ මේ යහපාලන ආණ්ඩුව නියෝජනය කරමින් අද කටයුතු කරන්නේ. අපිට සන්තෝෂයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපි පාර්ලිමේන්තුවට ආපු පුද්ගලය විදිහට ඒ ආණ්ඩුව කිරීම සඳහා අපි ඒ උප උදවිය අපි ඔබ තමුන්නාන්සලට ලබා දුන්න උදවිය දක්ෂයි කියලා ඔබ තමුන්නාන්සලා පිළිගන්නවා. මොකද ඊයේ දවස පුරාවට මීට කලින් දවස්වලදී අපි ඇහුවේ අඳෝනා අපිට වැඩ කරන්න ඉඩ තිබුණා නමුත් වැඩ කරගන්න පුළුවන්කමක් තිබුණ නැහැ. ගරු අමාත්‍යතුමනි, පොයින්ට් ඔෆ් ඕඩර් ගන්න එපා. මොකද මම ඉල්ලා සිටිනවා මේ කතාවේ අගට මැදට තාම ආවේ නැහැ.
ගරු කුෂිකර්ම අමාත්‍යතුමා,
අගට එනකන් ඉඳලා අගදී උත්තරයක් දුන්නොත් වටිනවා කියන එක
මම චූටි නිවැරදි කිරීමක්. ඔබතුමාලා අපි යුවේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි මෙතන ඉන්නේ. ඒ නිසා ඒ වැරද්ද කියන්න එපා.
ඔය එක තමයි නෑ. හොඳයි, ඒක මේ අපි නෙව්වට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපිත් එක්ක ඉන්න ඡන්දදායක ඔබ තමුන්නාන්සල එවලා තියෙනවානේ. ඒ නිසා ගිය ආණ්ඩුවේ ඔබ තමුන්නාන්සලා ගිය ආණ්ඩුවේ හිටපු ඔබ තමුන්නාන්සේ කියනවා නම් ගිය ආණ්ඩුවේ ඒ විදියට හරියාකාර වැඩකට කටයුතු කරපු අමාත්‍යවරු ඉන්නවා කියලා අද එක්සත් ජාතික පක්ෂය පිළිගන්න එක ගැන අපි සතුටු වෙනවා. ඒ නිසා ඒ ආණ්ඩුව කාලේ හිටපු අය තමයි අද තාමත් ඉන්නේ. ඒ නිසා එහෙම සතුටු වෙන්න පුළුවන් නම්, ඒ වගේම විශේෂයෙන් කියන්න ඕන අපේ වාරි මාර්ග අමාත්‍යතුමා ගැන. එතුමාගේ ගේම ගහගෙන ගියා. හැබැයි සල්ලි එතුමාට ලැබිලා නැහැ. මං හිතන්නේ සල්ලි බලන්න නැතුව වැඩේ කරගෙන ගියා. ඒ වගේම අපේ දුමින්ද දිසානායක අමාත්‍යතුමත් මං ඒකයි කිව්වේ මැදට එනකන් චුට්ටක් ඉන්න කියලා. ඔබ තමුන්නාංශගේ අමාත්‍යංශෙන් යම් යම් සංශෝධන යම් යම් මුදල් අඩු කිරීම වෙලා තියෙනවා. මං ඒව ගන්න වැඩි වෙලාවක් ගන්නෙ නැහැ. නමුත් අපි ප්‍රාර්ථනා කරනවා අර මකුණු දැල් බැඳීගෙන යන පුස්කාගෙන යන ඒ ගොඩනැගිල්ලට කඩිනමින් පිවිසෙන්න කියලා. මොකද ඒ අති විශාල මුදල් සම්භාරය ගැන අද මේ එක්සත් ජාතික පක්ෂේ කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ. දැන් අපි දැක්කා ඊයේ එක අමාත්‍යවරයෙක්ගේ වැඩ කටයුතු සම්බන්ධයෙන් මිලියන 3-4000ක් හම්බෙලා එතුමා මිලියන 6-700ට ඒ වැඩ කටයුතු නවත්තලා තියෙද්දි ඒකේ රාජ්‍ය ඇමතිවරයා පෙරලා පහර දුන්නා ඒ අමාත්‍යවරයාගේ අකාර්මණ්‍ය භාවය ගැන. ඒ නිසා ඒ අමාත්‍යවරයාගේ කටයුතු වල දුර්වලකම ගැන. ඉතින් ඒ නිසා අපි කියනවා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු මේක දකින්න ඕන, මේක බලන්න ඕන. ඒ නිසා ඒ අමාත්‍යංශයට කඩිනමින් ඔබ තමුන්නාංශේ ගෙවැදිලා ඒ කටයුතු කරලා දෙනවා නම් මං හිතන්නේ හොඳයි. ඒ මුදල් නාස්තිය වළක්වා ගන්න අපිත් දැන් හිතානින්ද බලාපොරොත්තු වෙනවා. ඒකේ ගිහිල්ලා පොඩ්ඩක් ඇවිදලා කරලා මේ අපිත් අපේ කෘෂිකර්ම ගැටලු ඊළඟට ගේන්න තියෙන අමාත්‍යංශිනි කියලා පොඩ්ඩක් හොයා බලන්න. ඒ නිසා ඒක මතක් කරන ගමන් මට ගොඩක්ම කතා කරන්න ඕනේ මේ පරිසරය සම්බන්ධයෙන්. මොකද අද අපේ ආණ්ඩුවෙන් තිබිච්ච ආණ්ඩුවෙන් ඒ තරුණ මන්ත්‍රීවරුන්ට මේ අවස්ථාව දීලා ඒ අවස්ථාවෙන් ඒ මන්ත්‍රීවරු ඇමතිවරු වෙලා වැඩ කරන අවස්ථාවේදී මේ පරිසරය සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ අපේ සුදර්ශනී ෆෙනෑන්ඩපුල්ලේ මැතිනිය ඉන්න එක හොඳයි. එතුමියත් දන්නවා අර මහින්ද යාපා මන්ත්‍රීතුමා ප්‍රකාශ කරන්න ගිය කාරණාව. මේ මුරුතෑන කියන්නේ ඔබ තමුන්නාංශගේ කටාන මැතිවරණ කොට්ටාසේ ස්ථානය. ඉතින් ඒ නිසා මෙතන විශාල මාපියාවක් මේ පළාත් සභා මන්ත්‍රීවරියා කරහා මේ කටාන මැතිවරණ කොට්ටාසේ වෙනවා. යහපාලනේ එතුමිය මොනියම් ආකාරයෙන් හෝ අපි ගරු කරන අමාත්‍යවරියක්, ඒ වගේම ගරු කරන ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක්ගේ හිටපු ඇමතිවරයෙක්ගේ බිරිඳක් විදිහට අද අර කඩා පැනීමේ හමුදාවක් දාගෙන සෙල්ලම් පිස්තෝල අරගෙන ඒ එක්සත් ජාතික පක්ෂයේ ඉන්න පළාත් සභා මන්ත්‍රීතුමිය මේ භූවිද්‍යා හා පතල් කාර්යාංශයේ ඉන්න නිලධාරීන්ට බලපෑම් කරමින් අර ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන්නු තීන්දුව නියෝග සතේකටවත් මායින් කරන්නේ නැතුව අද කටයුතු කරනවා. හැබැයි එතුමියටවත් පුළුවන්කමක් නැහැ මර්ධනය කරන්න. ඒවට එක එක තැන්වලින් තියෙනවා අතපෙවීම්. වත්තල පැත්තෙන් තියෙනවා, මේ ගම්පහ දිස්ත්‍රික්කයේ අනිකුත් ඇමතිවරු මැදිහත් වෙනවා. හැබැයි භූවිද්‍යා හා පතල් කාර්යාංශයේ ඉන්න ඒ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා මේ සියලු දෙනාට යට වෙලා ඒවට ඉඩකඩ දීලා බලාගෙන ඉන්නවා. ඒ අධ්‍යක්ෂකවරයා අද මේ නිලධාරි මණ්ඩලයේ ඉන්න පුළුවන්. ඒ නිසා මේ වැලි මැටි ඒ වගේම මේ පස් කළුගල් කියන්නේ මේවා ජාවාරම් කියලා හිතන්න එපා. මේවා අද අපේ සමාජයට වෙලා තියෙන්නේ මේ සමාජයේ මේ සියලුම දේවල් මේක විකෘති කරලා පෙන්නන්න. මේක කතා කරන්න ගියාම කියන්නේ ඔන්න ජාවාරංකාරය. මේවට බලපත්‍රයක් දෙනවා නම් එහෙමනම් මේ කසිපෝල්ටත් හෙටානිද බලපත්‍රයක් දෙන්න ඕන. ඒ නිසා මේ බලපත්‍ර දීලා වැඩ කටයුතු කරන්නේ මේව හරියාකාර නියම මගට ගේන්න. හැබැයි මේ ජාවාරම සිද්ධ වෙන්නේ භූවිද්‍යා හා පතල් කාර්යංශේ. ඒ භූවිද්‍යා පතල් කාර්යංශින අධ්‍යක්ෂකවරයා අපි පහුගිය ආණ්ඩුවල මේ අධ්‍යක්ෂකවරු සමග බොහොම ළඟින් කටයුතු කරා. අපි කතා කරා, අපි දේශපාලන අධිකාරියක් විදියට ගිහිල්ලා ඒ අධ්‍යක්ෂකවරු හම්බුණා. මේ අධ්‍යක්ෂකවරයාට ඒ වගේම දිසාපතිවරයාට දුබින්ද දිසානායක මන්ත්‍රීතුමා ඇමතිතුමා යවපු ලියුම් වලට කිසිම උත්තරයක් නැහැ. ඒක ගැන හොයන්නේ බලන්නේ නැහැ, පරීක්ෂා කරන්නේ නැහැ. ඒ වගේම අපේ අමාත්‍යංශي අපි අනුරාධ ජයරත්න ගරු ඇමතිතුමාට කියන ඔබතුමා මේ ගැන පරීක්ෂා කරන්න. ඔබතුමාගේ අමාත්‍යංශ ලේකම්වරු මේ අධ්‍යක්ෂ ජෙනරාල්ට ලියුම් යවනවා. සත පහකට ගණන් ගන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ ඉන්න ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් ඇමතිවරයෙක් යවපු ගාම ඒ කටයුතු කරනවා. අද ෆෝට් සිටියට කළු ගල් ඕන වෙලා තියෙනවා. විශාල විදිහට කිසිම වැඩපිළිවෙලක් නියාමනයක් මේකේ නැහැ. මෙහෙම නැතුව ගියොත් මේ පරිසර පද්ධතිය කඩාගෙන වැටෙනවා. අද මාඔයෙන් කැලණිගඟෙන් වැලි ලබා ගන්න අවස්ථාවේදී අර ඔළුවෙන් වැලි කූඩේ ගොඩට අරගෙන එන මිනිස්සයාගේ ඔළුවෙන් වැලි කූඩේ ගෙනලා ගොඩට දාන මිනිස්සයාට රුපියල් 50000ක් දඩ ගහනවා. හැබැයි ඔබ තමුන්නාන්සලා ගිහිල්ලා හොයලා බලන්න බැකෝ යන්ත්‍ර දාගෙන විශාල මහ පරිමාණෙන් ඒ ආසන්නේ ශේෂ්ඨාධිකරණ නියෝග කඩාකප්පල් කරමින් ශේෂ්ඨාධිකරණ නියෝග තුට්ටුවකට මායින් කරන්නේ නැතුව වැලි කැණීම් කරනවා. ඒ කැණීම් කරන අයට කිසිම නීතියෙන් දඬුවමක් දෙන්නේ නැහැ. භූවිද්‍යා පතල් කාර්යාංශේ කෝටි ගාණක් හම්බ කරනවා. මේක කුලියට ගත්ත ගොඩනැගිල්ලක තිබුණේ මේක කුලියට ගත්ත ගොඩනැගිල්ලක දෙහිවල තිබුණේ අද ඒගොල්ලන්ගේම ගොඩනැගිල්ලක් මේ පිටකෝට්ටේ හදාගෙන අසීමිත විදියට මිනිස්සුන්ගෙන් සල්ලි හම්බ කරන ගමන් මධ්‍යම පරිසර අධිකාරියේ භූවිද්‍යා පතල් කාර්යාංශේ මේ සියල්ලෙන් හම්බ කරන ගමන් අර ජාව අරංකාරෙන්ට ඉඩ දීලා තියෙනවා. මේක යම් කිසි තැනකට ගේන්න අවශ්‍ය වැඩපිළිවෙල ගම්පහ දිස්ත්‍රික්කයේ ඔබතුමිය සංවර්ධන කමිටුවේ සභාපති විදියට කටයුතු කරන්න ඕන. එහෙම නැත්නම් මේ පරිසරය ඉවරයි. දැන් කටාන ප්‍රදේශයේ ගන්න දෙයක් නැහැ. ඒ කටාන ප්‍රදේශයේ නැති කෙරුවේ භූවිද්‍යා පතල් කාර්යාංශේ. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 2006 වසරේ ආපුවාම ජේරා ජැමතිතුමාලට අපිට කිට්ටු වෙන්න දුන්නේ නැහැ. එලව එලව වෙඩි තියලා ඒ සමිතිවලට මගේ ගෙදරට බෝම්බ ගැව්වා. අපි එදා ඉල්ලුවේ වැලි කපන්න මැටි කපන්න නෙවෙයි. අපි එදා ඉල්ලුවේ මේක නියම ක්‍රමයට ගෙනල්ලා සාධාරණව ගෙනල්ලා උදැල්ලෙන් කූඩෙන් මේ වැඩේ කරන්න මේ මිනිස්සුන්ට දෙන්න කියලා. ඒ නිසා ඒව මර්ධනය කරන්න එදා හිටපු උදවිය බෝම්බ ගහලා වෙඩි තියලා කටයුතු කෙරුවා. අද ඒ තත්ත්වය මේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා නිර්මාණය කරමින් ඉන්නවා. අපේ ගරු කතානායකතුමාගේ නම කියාගෙන අද මම මෙතනදී කියනවා කතානායකතුමා නෑ එතුමාගේ නම කියාගෙන දිවුලපිටිය මැතිවරණ කොට්ටාසේ බැකෝ 7ක් 8ක් දාගෙන අක්කර 25ක් කිසිම රිසර්වේෂන් සීමාවක් නැතුව අද වැලි කැණීම් කරනවා. ඒවට භූවිද්‍යා නිලධාරීන් පැත්ත පළාත යන්නේ නැහැ. ශේක්ෂණ නිලධාරීන් යන්නේ නැහැ. යන්න කියලා අපි ජනාධිපතිතුමාට මේවා ලිඛිතව යවපුවාම ජනාධිපතිවරයා ජනාධිපතිතුමා අපේ නියෝජ්‍ය ඇමතිතුමාට එහෙම නැත්නම් අපේ ඇමතිතුමාට මේවා යොමු කරාම අධ්‍යක්ෂකවරයා තුට්ටුවකට ගහන් ගන්නේ නැහැ. මේකේ හිටියා හොඳ අධ්‍යක්ෂකවරයෙක් අනිල් පීරිස් කියලා. දැන් ඇවිල්ලා ඉන්න මේ අධ්‍යක්ෂකවරයා වගේ නෙමෙයි. ඒ නිසා ඔබතුමා වගකීමකින් කටයුතු කරන්න මේ නාස්ති කරන්න ඔබතුමාගේ දරුවන්ටත් තියෙන පරිසරය මේ විනාශ කරන්න ඔබතුමාගේ දරුවන්ට තියෙන ප්‍රදේශය මේ ගම්පහ දිස්ත්‍රික්කයට විතරක් නෙමෙයි අද ගොඩනැගිල්ලක් හදන්න වැලි ටිකක් කොළඹට ගේන මිනිස්සයා වැලි කියුබ් එකකට කීයක් ගෙවන්න ඕනද? රුපියල් 50000ක් විතර යනවා. රුපියල් 25000ක් 15000ක් 20000ක් විතර යනවා වැලි කියුබ් එකක් කොළඹට එන්න. ඇයි કૃතිමව මේක වැඩි කරලා තියෙන්නේ? අර බලපත්‍ර වලට අවශ්‍ය නොවන කොන්දේසි දාලා ඒ කොන්දේසි තුලින් કૃතිමව මේක වෙනස් කරලා අද ගයක් හදාගන්න මිනිහට උළු කැටයක් ගන්න පුළුවන් තත්වයක් නැහැ. රුපියල් 15ට 16ට තිබිච්ච උළු කැටේ රුපියල් 50ට 60ට යනවා. රුපියල් 10000ට 12000ට තිබිච්ච වැලි ටික 25000ට යනවා. ගඩොල් කැටේ ඒ විදිහට ගණන් යනවා. මේ සියලුම કૃතිම මේ වැඩ කටයුත්ත කරන්නේ මේ අධ්‍යක්ෂකවරයා මෙතුමට වැඩසටහනක් වැඩපිළිවෙලක් නැහැ. ඔය සජ්ජන කියන අධ්‍යක්ෂකවරයාව අපි දන්නවා. අපි එදා ඉඳන් භූවිද්‍යා කාර්යාංශයට යන දවස්වල ඉඳන් මේ සාකච්ඡාවලට ජේරාජ් ඇමතිතුමා එක්ක සරත් ගුණරත්න ඇමතිතුමා එක්ක ප්‍රසන්න රණතුංග ඇමතිතුමා මන්ත්‍රීතුමා එක්ක අපි යන අවස්ථාවලදී මේ පුද්ගලයා හිටපු තැන අපි දන්නවා. අද ඇවිල්ලා වැඩ කරන්නේ කොහොමද? අපි කියන්නේ නැහැ එක්සත් ජාතික පක්ෂයේද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද වැඩ කරන්න කියලා. මේ විනාශ වෙන්නේ පරිසර පද්ධතිය. මේ විනාශ වෙන පරිසර පද්ධතියට නියමාකාරයෙන් උත්තර දෙන්න ක්‍රමයක් නැහැ. අද දඩවලටයි අද මාපියාවටයි මේක යට වෙලා. ඒ නිසා අපි කාරුණිකව ඉල්ලා සිටිනවා. කාරුණිකව ඉල්ලා සිටිනවා මේ වැඩ කටයුතු නවත්තන්න. මේ භූවිද්‍යා පතල් කාර්යාංශයේ නියම මගකට ගන්න අමාත්‍යතුමනි ඔබතුමාට වගකීමක් තියෙනවා. ඔබතුමා තරුණ අමාත්‍යවරයෙක්. ඔබතුමාට දැක්මක් තියෙනවා. ඒ නිසා ඔබතුමාලගෙන් අපි ඉල්ලන්නේ
මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි දෙකක් තිබෙනවා.
හරි මට ඇති. ඒ නිසා ඔබතුමාගෙන් අපි ඉල්ලන්නේ මේ අර මහින්ද යාප ඇමතුමා කිව්ව ආකාරයට ඔබතුමාගේ ලිපියටවත් එතුමා සලකන්නේ නැහැ. දිසාපතිවරයා සලකන්නේ නැහැ. ඒ වගේම අපේ අනුරාධ මන්ත්‍රීතුමාගේ ඇමතිතුමාගේ ලිපියට සලකන්නේ නැහැ. සුදර්ශනී මැතිණියගේ ලිපියට සලකන්නේ නැහැ. මේ කිසි දෙයක් ගණන් ගන්නේ නැතුව විනාශ කරනවා මේක. කරුණා කරලා මේ විනාශය නවත්තන්න. කෝට් සිටිය හදලා ඉවර වෙද්දී ගම්පහ දිස්ත්‍රික්කේ ඉවර වෙනවා. අධිවේගී මාර්ගේ හදලා ඉවර වෙද්දී ගම්පහ දිස්ත්‍රික්කේ ඉවර වෙනවා. වැඩිම ප්‍රමාණයක් අද අමුද්‍රව්‍ය ගන්නේ ගම්පහ දිස්ත්‍රික්කෙන්. මේ ගම්පහ දිස්ත්‍රික්කේ විනාශ වෙන එක වළක්ව ගන්න නම් නියම වැඩසටහනක් භූවිද්‍යා පතල් කාර්යාංශයටත් මධ්‍යම පරිසර අධිකාරියටත් තිබිය යුතුයි. ඒකටම කෘෂිකර්ම අමාත්‍යාංශය එකතු විය යුතුයි. ඒකටම වාරි මාර්ග අමාත්‍යාංශය එකතු විය යුතුයි. ඒ නිසා කෘෂිකර්ම අමාත්‍යාංශයේ තියෙන කුඹුරු ටික තමයි කිසිම හේතුවක් නැතුව දැන් අද ගම්පහ නගරේ කඩවත ආසන්නේ.
ගරු සිද්ධි ජයරත්න මන්ත්‍රීතුමා, මොකද්ද ඔබතුමා පොයින්ට් ඔෆ් ඕඩර් එක?
මේ ගරු මුලස්තිතුමනි, අර අනිල් පීරිස් කියන නිලධාරියත් එක්ක එකතු වෙලා මෙතුමා පස් කැපුවා කියලා හුම් කතාවක් තියෙනවා. ඇත්තද දන්නේ?
මේක පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නෙමෙයි.
මේක පොයින්ට් ඔෆ් ඕඩර් එකක්. හරි හරි කණගාටුයි. ගස් උඩ හිටපු මන්ත්‍රීතුමා, අර අපි ගිහිල්ලා බලන වෙලාවේ ඇඳුම් නැතුව ගස් උඩ හිටපු මන්ත්‍රීතුමා, ඔය විදිය පොයින්ට් ඔෆ් ඕඩර් එකක් ගත්තු එකට ඔය විදිය පොයින්ට් ඔෆ් ඕඩර් මේ ගරු මන්ත්‍රීතුමා, ගරු මන්ත්‍රීතුමා,
අපි මන්ත්‍රීතුමා
මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ, අපි ගම හදන්න මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ජාවාරම් කෙරුවා නම් අපිට මෙතෙන්ට එන්න බෑ. ජාවාරම් කෙරුවා නම් අපි මෙතන නෙමෙයි ඉන්නේ.
ඔබතුමාගේ
අද අපේ වෙන දේවල් වල
ඉන්නේ. ඔබතුමාගේ කාලය අවසానයි.
ඒ නිසා මට තප්පරයක් දෙන්න. මේ අනවශ්‍ය විදිහට ගස් නැගපුවාම මට බාධා කරපුවාම මට ඒකට විනාඩියක් දෙන්න. ඒ නිසා ওই පැනපැන දඟලන රිලව් වගේ හරක් වගේ මෙතන කතා කරන්න එපා. මේක හරියට හිතට අරගෙන මේ අමාත්‍යවරු හතර දෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නම තියන්න, මේ නිලධාරින්ට නියම තැන දීලා නිලධාරින්ගෙන් අවශ්‍ය වැඩ කටයුතු ගන්න කියන එක ඔබ තමුන්වහන්සේලාගෙන් ඉල්ලමින් අනිනේනවා. බොහොමත්ම ස්තුතියි.
ඔබතුමාට බොහොම ස්තුතියි. ගරු චන්දිම ගමගේ මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 3ක් තිබෙනවා.
ඉස්සති මුලසුරුණ මන්ත්‍රීතුමනි, මෙවර අයවැයෙන් මා දකින ප්‍රගතිශීල යෝජනා රාශියක් පවතිනවා. ප්‍රාකෘතික නිෂ්පාදන ශේෂ්ඨ ගලායන පරිදි සැලසුම් සකස් වී තිබීම, කොමිනි නිෂ්පාදන සඳහා ඉහළ මිලක් ලබා ගැනීම වෙනුවෙන් ගොවි සම්මුඛක සමිති ඇති කිරීම, බැංකු ණය වලින් සුළු මධ්‍යම ප්‍රමාණ නිෂ්පාදක වලට අවස්ථාව ලබා දීම, ඒ වගේම ගොවි කෘෂි සැකසුම් සඳහා 50%ක සහනාතර සහිත ණය ලබා දීම වගේ යෝජනා ඉදිරිපත් කළාද. කැටියෙන් කියනවා නම් පාරිභෝජන රටාව අඩු කරලා නිෂ්පාදන ආර්ථික වැඩි කිරීම සඳහා ප්‍රබල උත්සාහ දරපු අයවැයක් කියලා කියන්න පුළුවන්. 70න් පසුව දෙවැනි විප්ලවය සකස් කිරීමට මේ ආණ්ඩුව රජය කටයුතු කළා තියෙනවා. මේවා දකිනකොට ඒකාබද්ධයේ කට්ටිය ගැරන්ටියට භූමිතල් ගැව්වා වගේ දඟලන එක ඌ කියන එකකින් කරන්න දෙයක් නැහැ. විශේෂයෙන්ම අද අපේ විපක්ෂයේ මන්ත්‍රීවරු කතා කර පරිසරය ගැන මම මතක් කරන්න ඕනේ, පෞගේ කාලේ මදවච්චි අටවස් කඩ තිබුණා ගල් වැඩ බලක්. මේක ඒ කාලේ මාබම් කීටිපු අධිපතිතුමාට ඇති ගල් වැඩ බලක්. මේකදී අකර 20ක විතර ප්‍රමාණික වැඩවීමක්. මේක කන්දක් වට කරගෙන ඩෙටොනේටර් දාගෙන මහා පරිවාහනයේ යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කරලා ඇමර් වර්ග දාගෙන මේ පළාතට කිසිම කෙනෙක් ඇතුළෙන්න දෙන්නේ නැතුව තමයි මේ වැඩවල පැවැත්වුවේ. ඒ මේක පටන් ගන්නකොටම පළවෙනිය මුලින්ම කාන්තාව කතුරු දුන්නා. දෙවෙනි අවස්ථාවේදී ඒ කාන්තගේ සැමියාව ටිපර් එකේ යට කරලා මැරුවා. මේ වගේ කවදාවත් මේක ගැන පරීක්ෂණ පාස් දුන්නේ නැහැ. එහෙම තමයි පෞගේ කාලේ හිටපු කබ්රාල්වරු මේ පරිසරය ගැන පරිසර ආරක්ෂා කරේ. ඒ වගේම තවත් පරිසර ගැටලුවක් තියෙනවා අණ්ඩව දිස්ත්‍රික්කයේ පලාගල ප්‍රාදේශීය බල ප්‍රදේශයේ සිට ගලේවල ප්‍රාදේශීය බල ප්‍රදේශය දක්වා නගල්ස් කඳුවැටියට දක්වා විහිදුණු තියෙනවා දඹුලු වයිට් කියන ග්‍රැනයිට් වර්ගය. පෞගේ කාලේ විවිධ ජාවාරම්කාරය මේ සඳහා බලපත් අරගෙන දිගින් දිගටම ග්‍රැනයිට් ගැනීම කටයුතු කරා. ඒ උදවියට වාසියලා තිබුණා මේ කිලෝමීටර් 30ක විතර භූමි භාගයක් සම්පූර්ණයෙන්ම ග්‍රැනයිට් කොරිය බවට පත් කරන්න. ශේෂ කඳු විනාශ වීම, පානීය ජලයේ ගල්කුණු මිශ්‍ර වීම, පාසල් දරුවන්ට සසන රෝග වැළඳීම, ඒ වගේම ගම්සා වගා භූමි වල වනසත් ඇතුළත් වීම, මේ ජාවාරම් කරුවන්ට කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒ වගේම රාජ්‍ය ආයතනවලින් පෞගේ කාලේ මේවට අවශ්‍ය කරන සියලුම පහසුකම් සැපයුවා. ඒ කාලේ හරියට මේ නිදන් ඇරීම ජාතික කර්තව්‍යයක්, ජාතික ව්‍යාපෘතියක් විදිහට තමයි ඒ කාලේ ක්‍රියාත්මක වුණේ. එහෙම ආණ්ඩුව කරපු උදවිය දැන් මෙතෙන්ට ඇවිල්ලා බණගායන බණ කීමගෙන මම කණගාටු වෙනවා. අතීතය ගැන ඔයලා බලන්න, අනුරාධපුර දිස්ත්‍රික්කේ නිදන් අරලා කොච්චර විනාශ කරාද, අනුරාධපුර දිස්ත්‍රික්කේ මේ ග්‍රැනයිට් හරහා කොච්චර විනාශයක් කරාද කියන එක තවත් මතක් කරලා බලන්න. ඒ වගේම මම මේ අවස්ථාවේ විශේෂයෙන්ම ගරු සභාවෙන් ඉල්ලා සිටින්නේ රාජ්‍ය ආයතන වශයෙන් පුරාවිද්‍යාව, පරිසර අධිකාරිය, භූවිද්‍යාව, දිසාපති කාර්යාල, මහවැලි, වනජීවි,
වනස මන්ත්‍රීතුමා, ඔබතුමා කාලය අවසන්යි.
අතර මන සම්බන්ධිකරණ ඇති කරලා මේ වාර්තා ඉදිරිපත් කිරීමේදී පරස්පර නොවූ වාර්තා ඉදිරිපත් කළා, අධීක්ෂණ සහ නිරීක්ෂණ කටයුතු දැඩි ලෙස ඇති කළා, දැඩි පාලනය කරද්දී මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න ඉල්ලා සිටි
මම කියනවා. බොහොම ස්තුතියි ගරු නලින් බණ්ඩාරමැතිතුමා.
ඔව්, ඔබට තුමාට ස්තුතියි දෙනවා. මම හිතන්නේ ඊයේ ගරු අගමැති ජනාධිපතිතුමාට ස්තුතියි දෙනවා මේ පරිසර ප්‍රශ්න සම්බන්ධව. පාර්ලිමේන්තුවේ රැවිලා තුමා ගැටළු ගණනාවක් නිරාකරණය කරලා අපි දන්නවා පරිසරය රකින්න ඕන. ඒ වගේම අපේ සංවර්ධන ව්‍යාපෘති වලට හානියක් වෙන්න බෑ. අපි දන්නවා සංවර්ධන ව්‍යාපෘති පොඩි ව්‍යාපෘති ගණනාවක් පෞගේ කාලේ පොඩක් ප්‍රමාද වෙලා තිනවා මේ බොරළු වැලි වගේ දේවල් ප්‍රශ්න නිසා. දැන් ඊයේ ගොඩක් ඒ නීති ලිහිල් කරලා එතුමා ඒ සංවර්ධන ව්‍යාපෘති ඉස්සරහට ගෙන යන්න අවශ්‍ය කටයුතු කරුවා. ඒ සම්බන්ධව ජනාධිපතිතුමාටත් ඒ වගේ අපේ නියෝජ්‍ය ඇමති අනුරාධපුරත් ස්තුතියි දෙනවා. විශේෂ මේ අවස්ථාවේ මම වැලි කර්මාන්තය ගැන වචනයක් කීපයක් කතා කරන්න කැමතියි. විශේෂයෙන් මම කුරුණෑගල දිස්ත්‍රික්කයේ මන්ත්‍රියෙක් විදිහට, පොල්වග පොල් ත්‍රිකෝණයේ ඉන්න මන්ත්‍රියෙක් විදිහට මම සතුටු වෙනවා. මුලින්ම අපේ හිටපු වැලි කර්මාන්ත ඇමතිතුමා, ගාමිණී සාරණ ඇමතිතුමාගේ පුත්‍රයා ගරු නවීන දිසානායක ඇමතිතුමාට මේ වැලි ශාස්ත්‍රයේ බාර දීම සම්බන්ධව අපි දන්නවා එතුමා ඉතාම කාර්යක්ෂකවම මේ අමාත්‍යාංශය කරගෙන යනවා. අවස්ථා කීපයකදී අපි කුරුණෑගල දිස්ත්‍රික්කයට ඇවිල්ලා අපේ මේ වැවිලි ශාස්ත්‍රයට අදාළ පොල්වග ක්‍රී මණ්ඩලයේ පොල් පරිශ්‍රණ ආයතනය වගේ ආයතන ගැනලා ඒකට සම්බන්ධ අනෙකුත් ආයතන ගැනලා මේ සියලු සාකච්ඡා කරලා ගොවීන්ට පොල් අලුත් වගාවලට, ඒ වගේම පොල් වගාවේ නව නිෂ්පාදන සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරලා මේ සම්බන්ධව කරන්න ඕන සියලු දේවල් කරගලා දැන් ප්‍රගතිය අපි බලාපොරොත්තු වෙමින් යනවා. ඊට වගේම බුද්ධිමත් තීරණ ගණනාවක් ගත්තා. අපි දන්නවා පොල් ත්‍රිකෝණයේ පෞගේ කාලේ සිදිසි පොල් කර්මාන්තය සම්බන්ධව ගතකොට මේ කර්මාන්ත කරුවන්ගේ ඒකාධිකාරියක් තිබුණා. මේ ඒකාධිකාරිය බිඳ දමලා මෙතුමා තවත් අවස්ථාව ලබා දුන්නා මේ කර්මාන්තයට සම්බන්ධ වෙන කීප දෙනෙකුට මේ සිදිසි පොල් නිෂ්පාදනය කිරීම සඳහා ඒ කර්මාන්තශාලා ඇති කරා. හිතන අපිට ලෝකවලද පොලේ හොඳ ඉඩකඩක් තියෙනවා සිදිසි පොල් සඳහා. ඉතින් මේ ඉඩකඩ තවදුරටත් විවෘත කිරීම සම්බන්ධව අපි ගරු නවීන සානායක මෙතුමාට ස්තුතියි දෙනවා. මොකද අපි දන්නවා මේ පොල් ශාස්ත්‍රය ගැන කතා කරනකොට අපේ කාලයක් තේ පොල් රබර් කිව්වහම අපේ රටේ ප්‍රධාන ආදායම් බඩට පත් වෙලා තියෙනවා. නමුත් පෞගේ කාලේ මේ ශාස්ත්‍රය විනාශ වෙලා ගියා. නමුත් අද වෙන විට නැවත වතාවක් මේ නවීන දිසාන මැතිතුමා සහ අපේ පොල් පරිසර ආයතනය වගේ පොළගිරි මණ්ඩලයේ සභාපතිතුමා ඇතුළු නිලධාරි මණ්ඩලයත් එක්ක එකතු වෙලා මේක ඉස්සරහට අරගෙන යවන්න අවශ්‍ය කටයුතු සංවිධානය කරමින් යනවා. ඒකටම එතුමා ලෝකේ පුරා ගිහිල්ලා අපේ නව වෙළඳ පොළවල් පොළවලට විතරක් නෙමෙයි තේවලට, රබර් වලට, නව වෙළඳ පොළවල් සොයමින් අපේ අපනයන ආදායම වැඩි කරන්න අවශ්‍ය කටයුතු එතුමා හොඳින් කරගෙන යනවා. ඒ වගේම කුඩා ගොවි පොළවල්, ඒ කියන්නේ අක්කර 2-3 තියෙන පොල් වතු තියෙන අයට නව වගා සඳහා පොල් පැල් ලබා දීම එතුමා කාර්යක්ෂමව කරනවා. පෞගේ කාලෙත් අපි පොල් පැල් බෙදා දීම කරා. ඒ වගේම නිලධාරීන්ව අධීක්ෂණය කරමින් ඒකේ බෙදා දීම ඉතරක් කරන්න නැතුව ඉතින් ඉස්සරහට කොහොමද මේ ගොවියොත් එක්ක array යන්නේ, යාලට අවුන සහන මොනවද කියන එකත් තීන්දුව කරමින් ඒ සඳහා දිරි දීමනා ගෙවමින් පොහොර ලබා දෙමින් ඒ වගේම ඒ තාක්ෂණික ආධාර ලබා දෙමින් කටයුතු කරනවා. මොකද කාලයක් තිබුණා පැලේ දෙනවා උත්සවයක් තියෙනවා, එතනින් පස්සේ පැලේට මොකද වුනේ කියලා හොයලා බලන්න ඇති කාලයක් තිබුණා. අද එහෙම නෙමෙයි, පැලේ දුන්නු දවසේ ඉඳන් එතනින් පියවරෙන් පියවරට අපේ නිලධාරීන් ගිහිල්ලා මේ දුන්නු පැලය ඉස්සරහට අරගෙන යන්න ගොවියා කටයුතු කරනවාද කියන එක බලමින් ඒ අවශ්‍ය කටයුත්ත කරනවා. ඒ නිසා මම ගරු නවීන සානායක මැතිතුමාට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම පොල් වගාව සංවර්ධනය කරන්න එතුමා සතුමාගේ නිලධාරීන් එකතු වෙලා මාත්‍යංශ ලේකම්තුමා මේ සියලු දෙනාම එකතු වෙලා ගන්න උත්සාහයට ස්තුතිවන්ත වෙමින් ඒ කටයුත්ත ඉස්සරහට තවදුරටත් ඉස්සරහට ගෙන යන්න හැකියාව කියලා ප්‍රාර්ථනා කරනවා. අපි දන්නවා අද මේකබද කල්ලියේ කණ්ඩායම මේ අයවැය දිහා බලන්නේ බොහොම වැරදි කෝණයකින්. මේ අයවැය ඉතාම හොඳ අයවැයක් කියලා ඒගොල්ලෝ හදවතින් දන්නවා. නමුත් මේ අයට විවේචනය කරනවා වෙන දෙයක් කියලා නැහැ. අඩුම ගානේ මේකේ තියෙන හොඳ ලක්ෂණයක්වත් අපේ රටක විපක්ෂයේදී අපි හොඳ දේවල්ට හොඳයි කියලා කිව්වා නොබියව. හැබැයි වැරදි පෙන්ලා දෙන එක වරදක් නැහැ. නමුත් හැබැයි හොඳ දේ විවේචනය කරන එක අපිට කිසිසේත් අනුමත කරන්න බෑ. මොකද ඒගොල්ලන්ට වෙලා තියෙන්නේ අද ඒගොල්ලන්ගේ දේශපාලන අනාත්මය බවට පත් වෙනවා. ඒගොල්ලෝ දේශපාලනික වශයෙන් අද ඒගොල්ලෝ නන්නත්තරලා තියෙනවා. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයාද ගරු ජනාධිපතිතුමා, ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, එතුමා ඉන්න තැනට එකතු වෙලා මේ ආණ්ඩුව ඉස්සරහට ගෙනියන්න අවශ්‍ය ශක්තිය දෙනවා වෙනුවට එතුමාලා කරන්නේ තමන්ගේ පෞද්ගලික අවශ්‍යතා නිෂ්ඨ කරගන්න. එහෙම නැත්නම් තමන්ගේ කල්ලි කණ්ඩායම්වල තියෙන වෙනත් නායකින්ගේ අවශ්‍යතා ඉෂ්ට කරන්න කටයුතු කරන කිතර. ඒ නිසා අපි ඇයට කියනවා මොන දහංගට ගැව්වත් මොන කුමන්ත්‍රණ කෙරුවත් මොන කඩාකප්පල්කාරී ක්‍රියාණ්ඩ උත්සාහ කරත් මේ ආණ්ඩුව ඉස්සරහට ගෙනියන්න එක වළක්වන්න බෑ. 2020 වෙනකම් මේ ආණ්ඩුව යනවා. ඒ වගේම මේ 2017 18 19 සංවර්ධන විප්ලවයක් වෙනකොට අපි දැක්ක මේක සංවර්ධන ආයවයක්. ගරු රවිකරණා මැතිතුමා ඉදිරිපත් කළා තියෙන්නේ සංවර්ධන දිශාවට මේ රට ගෙනියන ආයවයක්. මේ සංවර්ධන ව්‍යාපෘති ටික එනකොට 2017 18 රැකියාවල් ලක්ෂ 10ක් විවෘත වෙනකොට ආයෝජනයන් ගලා එනකොට මේ රටට විශාල ආයෝජන අද එමින් තියෙනවා. අපි දන්නවා ජනවාරි වෙනකොට හම්බන්තොට
නලින් මන්ත්‍රීතුමා ඔබතුමාගේ කාලය අවසානයි.
ලත්පරක් දෙන්න හම්බන්තොට අක්‍ර 15,000ක සංවර්ධන කලාපයක්. ඇයි අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මේ වරායත් එක්ක මේ සංවර්ධන කලාප මේ යෝජනා ඉස්සරහට අරන් එන්න බැරු කියේ? ඇයි මේ චින්තනය තිබුණ නැත්තේ? හැබැයි එතුමාලට එහෙම දැක්මක් තිබුණේ නැහැ. අවශ්‍යතාවය තිබුණා තමන්ගේ බලකොටුව ව්‍යාපෘති වලින් පුරවන්න මිසක් මේ රටට වැඩදායී ව්‍යාපෘති ගනලා රට උඩට ගෙනියන්න රට ඉස්සරහට ගෙනියන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඒ දැක්මක් තිබුණේ නැහැ. ඒ නිසා තමයි මේ වගේ අසාර්ථක ව්‍යාපෘති ගනලා හැබැයි අසාර්ථක ව්‍යාපෘති ගනවා කියලා අපි වහලා දාන්නේ. ඒ අසාර්ථක ව්‍යාපෘති කොහොමද රට ධනාත්මකව
කටයුතු කරන්න කියන්නේ? ඔබතුමාට බොහොම ස්තුතියි.
කරනවා. ඒ නිසා මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මට කාලය ලබා දීම සම්බන්ධව.
හොඳයි. බොහොම ස්තුතියි. Honorable Kodiswaran, you have 5 minutes.
தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, இன்றைய நீர்வளங்கள் மற்றும் விவசாயம் பற்றி பேசுவதற்கான சந்தர்ப்பத்தை அளித்ததற்காக நன்றி. முதலாவதாக இந்த நாடு ஒரு விவசாய நாடு. இந்த நாட்டின் முதுகெலும்பாக இருப்பது விவசாயம். இந்த விவசாயத்தை சரியான முறையில் பேண வேண்டியதாக இருக்கின்றது. அதேபோல் நீர்வள முகாமைத்துவத்தையும் சரியான முறையில் பேண வேண்டும். ஏனென்று சொன்னால் நீர்வள முகாமைத்துவம் சரியாக பேணப்படுகின்ற பொழுது அங்கு விவசாயம், கால்நடை மற்றும் மீன்பிடி போன்ற துறைகளை விருத்து செய்யக்கூடிய ஒரு சந்தர்ப்பம் காணப்படுகின்றது. சரியான முறையிலே நீர்வள முகாமைத்துவம் பேணப்படுமானால் இந்த நாட்டின் பொருளாதாரத்திலே பாரிய முக்கிய பங்கு வகிக்கின்ற விவசாயத்தை மிகவும் உச்சளவிலே பயன்படுத்த முடியும். ஏனென்று சொன்னால் எமது கடந்த காலத்திலே எமது அரசர்கள் இந்த நாட்டில் விவசாயத்தை மிகவும் பேணி பாதுகாத்து இந்த நீர்வள முகாமைத்துவத்தை திறம்பட செய்திருக்கின்றார்கள். ஒரு துளி நீர் கூட கடலுக்கு போகக்கூடாது என்பதில் எமது அரசர்கள் எமது முன்னோர்கள் மிகவும் நிதானமாக அதை கடைபிடித்து செயல்படுத்தியிருக்கிறார்கள். அந்த வகையிலே நாங்கள் நீர்வள முகாமைத்துவத்தை சரியாக பேண வேண்டும். குறிப்பாக அம்பாறை மாவட்டத்தை எடுத்துக்கொண்டால் அங்கு 16,500 ஏக்கர் காணி விவசாயம் செய்யக்கூடிய காணி இருக்கின்றது. மிகவும் வளமிக்க காணிகள் அந்த பிரதேசத்திலே உள்ளன. அந்த பிரதேசத்தில் நீர்வள பற்றாக்குறைவு காணப்படுகின்றது. இதனை நிவர்த்தி செய்ய வேண்டுமென்றால் அங்கு அந்த காணிகளிலே விவசாயத்தை மேற்கொள்ள வேண்டுமென்றால் வலதுகர வாய்க்கால் பராக்கிரம சமுத்திரத்தினூடான ஒரு வலதுகர வாய்க்காலை ஏற்படுத்துவதன் மூலம் 16,500 ஏக்கர் நெற்காணிகளை செய்ய முடியும். இது சம்பந்தமாக நான் ஏற்கனவே அமைச்சரிடமும் கூறியிருக்கின்றேன். ஆகவே இந்த வலதுகர வாய்க்காலை ஏற்படுத்தி இந்த நாட்டின் பொருளாதாரத்துக்கு முக்கியமாக விளங்குகின்ற விவசாயத்தை வளப்படுத்தக்கூடிய ஒரு சந்தர்ப்பம் காணப்படுகின்றது. ஆகவே அமைச்சர் அவர்களே, உங்களது நிதியிலிருந்து வலதுகர வாய்க்காலுக்கான நிதி ஒதுக்கீட்டை மேற்கொள்கின்ற அதே நேரம் அங்கு சிறு சிறு குளங்கள் மிகவும் அதிகமாக அம்பாறை மாவட்டத்திலே காணப்படுகின்றது. இந்த குளங்கள் தூண்டு போய் காணப்படுகின்றது. இதனை நிவர்த்தி செய்து அதனை புனரமைப்பதன் மூலம் அந்த பிரதேசத்திலே சிறு பயிற்சிகளை மேற்கொள்கின்றவர்களுக்கு அந்த பயிற்சிகையின் மூடாக அவர்களது பொருளாதாரத்தை வளர்க்கக்கூடிய ஒரு சந்தர்ப்ப சூழ்நிலை காணப்படுகின்றது. ஆகவே அமைச்சர் அவர்களே, அதற்கான சிறு குளங்களை புனரமைப்பதற்கான நிதிகளை நீங்கள் வழங்குகின்ற அதே நேரம் நீர்ப்பாசனம் சம்பந்தமான கால்வாய்களையும் மேற்படுத்த வேண்டும் என்பதை கூறிக்கொள்ள விரும்புகின்றேன். மேலும் அடுத்ததாக முக்கியமான ஒன்றாக எமது காணிகள் வனவழிப்பாளன திணைக்களத்தினாலே அபகரிக்கப்படுகின்ற காணிகள் காணப்படுகிறது. இந்த காணிகளுக்குரிய அத்தாட்சி பத்திரங்கள் ஆவணங்கள் அனைத்தும் விவசாயிகளின் கையில் இருக்கின்றது. அதாவது சந்திரிகா அம்மையாரின் உறுதி ஆவணங்கள் அத்தாட்சி ஆவணங்கள் இருக்கின்ற பொழுதும் 2587 ஏக்கர் காணியை வரவார சபையினர் திணைக்களத்தினர் அதற்கான கல் நடுவதனை மேற்கொண்டு வருகின்றனர். இதனை நிவர்த்தி செய்ய வேண்டும். இவர்கள் 1963 விவசாயங்களை செய்து வருகின்றார்கள். இவர்களுக்குரிய சகல பத்திரங்கள் ஆவணங்கள் இருந்தும் இதனை தடுத்து நிறுத்துவது மிகவும் மனித உரிமை மீறலாகவே நான் கருதுகின்றேன். ஏனென்று சொன்னால் இது விவசாயிகளின் காணி, இது வனபாலிபாரனை திணைக்களத்தின் காணி அல்ல. ஆகவே இதை தடுத்து நிறுத்த வேண்டும். இது சம்பந்தமாக ஜனாதிபதி அவர்களிடமும் இதை தெரிவித்திருக்கின்றோம். ஆகவே மிக விரைவாக அந்த விவசாயிகளுக்கு தேவையான வசதிகளை நீங்கள் செய்து கொடுக்க வேண்டும் என கூறி எனது உரையை முடித்துக் கொள்கின்றேன். நன்றி.
கரு ஹர்ஷிலமத்துமா புத்துமார் வினாடி ஹத்தராக்திபினா
பூமிஸ்தூதி சபாபத்துமாமை காலையில் அவாதியும் பிலிபந்தவ அத பரிசரைய கன கதாகரான சித்தவிலா தியனவா முகத நவம்பர் மாசே ஹத்தரவேந்தா லோகே போஹோ ராட்டவால் பிலிகாத்த பாரிதி அர் பரிஸ் அக்ரிமெண்ட் எக்க கிரியாத்மக வெண்ண பட்டாங்காத்தா ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ කාර්මීකරණයට කලින් තිබිච්ච උෂ්ණත්වයට වඩා සෙන්ටිග්‍රේඩ් දෙකකට වැඩි නොවන ආකාරයෙන් මේ ලෝකයේ පරිසරය රැකගන්න. නමුත් බොහෝ රටවල් එකඟ වුණා සෙන්ටිග්‍රේඩ් 1.5 සීමාවට මේක තියාගන්න. නමුත් සභාපතිතුමා මේ දවස්වල නාසා ආයතනයෙන් පළවෙච්ච ප්‍රවෘත්ති එක්ක අපිට දැනගන්න ලැබෙන්නේ ලෝකයේ උෂ්ණත්වය මයින්න පටන් ගත්ත දවසේ ඉඳලා වැඩිම උෂ්ණත්වය තිබිලා තියෙන්නේ 2016 අවුරුද්දේ. සමහර තැන්වල ඉන්දියාවේ සමහර තැන්වල සෙන්ටිග්‍රේඩ් 51ට උෂ්ණත්වය ඉහළ ගිහිලා තියෙනවා. අසරණ මිනිස්සු බොහෝ ගාණක් මියෑදිලා තියෙනවා. දැන් මේ ප්‍රශ්නේ උග්‍ර වෙන්නේ ඇමරිකාවේ ඡන්දෙන් පත්වෙච්ච ජනාධිපතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප් කියලා තියෙනවා ඔහු මේ පැරිස් ඇග්‍රීමෙන්ට් එකෙන් ඇමරිකාව ඉවත් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. මොකද අද වෙනකොට කාබන් ඩයොක්සයිඩ් මේ වායුගෝලයට මුදාහරින ප්‍රධානම රටවල් දෙක තමයි චීනය සහ ඇමරිකාව. අත වශයෙන්ම අද වෙනකොට ඇමරිකාවට වාගේ දෙගුණයකට වඩා චීනය මේ කාබන් ඩයොක්සයිඩ් එළියට මේ වායුගෝලයට නිදාස් කරනවා. නමුත් ඔවුන් මේ පැරිස් ඇග්‍රීමෙන්ට් එකත් එක්ක ඉන්න තීරණය කරලා තියෙනවා. මෙන්න මේ වාතාවරණය ඇතුළේ තමයි ශ්‍රී ලංකාවටත් මේ බලපෑම් දිගින් දිගට එල්ල වෙන්නේ. මේ සඳහා අපේ ගරු ජනාධිපතිතුමාගේ අමාත්‍යාංශය හරහා නොයෙකුත් වැඩපිළිවෙළවල් සකස් කරලා තියෙන බව දන්නවා. ගරු නියෝජ්‍ය අමාත්‍යතුමායි මමයි අපි කොරියාවේ ග්‍රීන් ක්ලයිමට් ෆන්ඩ් එකට ගියා. 2016 අවුරුද්දේ ග්‍රීන් ක්ලයිමට් ෆන්ඩ් එකෙන් ලංකාවට තමයි ඉස්සෙල්ලම සහ විශාලම ප්‍රදානය ලැබුණේ. ඇමරිකන් ඩොලර් මිලියන 38ක් ඒකෙන් ලැබුණා. ඒකෙන් අපි උත්සාහ කරන්නේ බලන්න වියලි කලාපයේ ජීවත් වෙන මේ කුඩා ගොවියන්ගේ වැඩිපුරම කාන්තාවන් ගේ ජීවනෝපාය රැකගන්න වෙන විදිහට කොහොමද අපිට මේ මුදල් වියදම් කරන්න පුළුවන් වෙන්නේ කියලා. මොකද
ගරු ඇමතුමා ඔබතුමාගේ කාලය අවසානයි.
හරි. ඉතින් ඒ නිසා එවැනි වැඩපිළිවෙළ හරහා මේ ලංකාවේ මේ මේ පරිසරයේ රැකගැනීමේ වැඩ කටයුත්තට මේ අමාත්‍යාංශය කරන දායකත්වය ගැන ඉතාමත්ම ස්තුතිවන්ත වෙමින් මේ කාර්යය වැඩිදුරටත් හොඳට කරගෙන යන්න පුළුවන් වේවා.
බොහොම ස්තුතියි.